සතිපට්ඨාන භාවනාච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා තමසුනාත කියලා මාතෘකාව සිංකලුවා මම මේ මාතෘකා කලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරියත් ශාසනයේ කොටස් තුනකට බෙදෙනවා. සූත්‍ර, විනය, අභිධර්ම කියලා. එයින් සූත්‍ර පිටකේ ගත්තාම ප්‍රධාන සංගී කොටස් පහකට බෙදෙනවා. තීඛනිකාය, පඤ්චනිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, උද්දක නිකාය කියලා. ඒ සංයුක්ත නිකායේ වර්තමාන පහසුව සඳහා කාණ්ඩ 6කට ජයන්ති ක්‍රමයේ නිර්මාණය කළා තියෙනවා. 1 2 3 4 5 1 6 2. ඒ පස්සෙනි පොතේ පළවෙනි කාණ්ඩේ පස්සෙනි 5 1 පොතේ සතිපට්ඨාන සංයුක්තයේ විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රේ තමයි මොකද? සූත්‍රයෙන් තමයි මේ සූත්‍ර පාඩේ මාත්‍රකවසේ තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානංච වූ භික්ඛවේ දේශසාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා තං සුනාත කතමංච භික්ඛවේ සතිපට්ඨාන මානනි සතිපට්ඨානය කියලා කියන්නේ කුමක්ද ඉද භික්ඛවේ හොඳ වචනය ඉද කියන වචනේ මේ සතිපට්ඨානයේ ඕන තැනක ඕන කෙනෙකුට මේ ශාසනයෙන් බැහැර කෙනෙකුට තොඩන්න පුළුවන්. නමුත් ඉද කියන වචනයෙන් කියනවා ඉමස්මින් ධම්මේ ඉමස්මින් විනේ ඉමස්මින් ධම්ම විනේ. මේ ධර්මයේ මේ විනේ මේ ධර්ම විනේ කියන එක කියන ඉද කියන්නේ මේ මේ ශාසනය. ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මේ ශාසනයේ මහණතෙම. ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි ආමන්ත්‍රණය කරන මෙහි මහණතෙම. කියන්නේ මේක කියන්නේ ශාසනයේ හාමුදුරුවන්ට. නැත්නම් මහණතෙම කියන එකෙන් අදහස් කරන්නේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි සිවුවන පිටසම නමුත් ආමන්ත්‍රණයේ පහසුට ළඟම ඉන්න පිටස ආමන්ත්‍රණය කරනවා. අපි දැන් මේ ළඟම ඉන්නවා මෙතන මහත් සූරි මහත්තයා ඔබතුමා දැන් මෙහෙම විදර්ශනා කොට යුතුයි කියලා මම කිව්වොත් මම යාට විතරක් නෙමෙයි කියන්නේ. යා අරමුණු කරගෙන මේ සමස්තයකට ඔක්කොම ආමන්ත්‍රණය කරන්නත් ඒ වගේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරගෙන භික්ඛු කියන වචනේ සමස්තයම බෞද්ධයන් කිව්වා. ඉද භික්ඛවේ භික්ඛු කායි කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දුමනස්සං. මේ ශාසනයේ මහණතෙම කායේ කායානෝ බලමින් වාසය කරනවා මන නොනැතුව කිලස්තවන වීරිය යුක්ත වූ සිහියකින් කායේ කායානෝ බලමින් වාසය කරනවා නම් මේ ශාසනයේ මහණතම මනා නෝනකින් යුක්තව කිලස්තවන මනා නෝනිනාසීයෙන් කිලස්තවන වීර්යයතු වාසය කරනවා නම් සිත අනුව ධර්මය අනුව කිලස්තවන වැරැතු මනා නෝනින් යුක්තව සීයකින් යුක්තව වාසය කරේ නම් මේ පෙන්වන මොකද්ද කාය වේදනා චිත්ත ධර්ම කෙරෙහි කිලස්තවන වැරැතු මනා නෝනින් යුක්තව සීයකින් වාසය කරන ටිකට කියනවා මොකද්ද සතිපට්ඨාන මේ ටිකේ වාසය කරන කමට විහෙරති කියන්නේ යැපෙනවා වාසය කරනවා පැමිණෙනවා විහෙර කියන්නේ වාසය කරන විහෙරති කියන්නේ හොඳට මතක තබා ගන්න ටිකක් වෙලා කරන ගන්න විහෙරති ඈ හොඳට මතක තබා මේ අර්ථම ඔක්කොම කියලා දෙන්න වාසය කරන එක කාය වේදනා චිත්ත ධම්ම සමස්තයම පුද්ගලයාවරණය කරන ධර්මතා මෙහි වාසය කරනවා නම් මෙන්න මේකට කියනවා සතිපට්ඨාන. හරිද? ඉදං උච්චති වික්කවි සතිපට්ඨාන. ඕගොල්ලෝ මේ සූත්‍රය බලන්න. කතමාච වික්කවි සතිපට්ඨාන භාවනා. මහණේ සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද? ඉද වික්කවේ වික්ඛු මෙහි මහණ මහණෙනි මෙහි මහණතෙම සම්දේ ධම්මානුපස්සීව කායස්මේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනිජ ලෝකේ අවිජ්ජද මනසං වය ධම්මානුපස්සී කායස්මේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනිජ ලෝකේ අවිජ්ජද මනසං සමුදේ වය ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනිජ ලෝකේ අවිජ්ජද මනසං වේදනාසු වේදනානුපස්සී චිත්තානුචිත්තානුපස්සී ධම්මානු ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා සමුදය ධර්මානුපස්සී වා වය ධර්මානුපස්සී වා සමුදය වය ධර්මානුපස්සී. කයේ ඇතිවීම නැතිවීම අනුව බලමින් වාසය කරනවා නම් වේදනාවන්හි සිතානු ධර්මයන්ව බලමින් වාසය කරනවා නම් මෙන්න මේ කයේ ඇතිවීම අනුව නැතිවීම අනුව ඇතිවීම නැතිවීම අනුව ඇතිවීම නැතිවීම අනුව බලමින් වාසය කරන එකට කියන මොකද්ද? සතිපට්ඨාන භාවනා. කතමාච භික්කවේ සතිපට්ඨාන භාවනා ගාමනේ පටිපදා. මහන්නේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව සතිපට්ඨානේ වඩන මාර්ගය මොකක්ද? ආය මේ වාරිය අට්ටංගිකෝ මග්ගු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සේයතිදා සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. අයං උච්චති භික්ඛවේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාති. එතකොට දැන් නිවන් දකින කෙනා සමස්තයක්ම බෞද්ධයෝ මුළු ත්‍රිපිටකයම ඉගෙන ගන්න ඕනේ නැහැ. මේ නානත්ය දුර්කල එකත් එක දෙන්නේ මෙන්න මේ ටික ඉගෙන ගන්න ඇති. බණ කියන හැමෝම, බණ අහන හැමෝම, භාවනා කරන හැමෝම සිහිය පිහිටුවන්නේ කොහොමද? නැත්තම් සිහිය පිහිටුවන තැනට තමයි, සිහිය පිහිටුවන ආකාරය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය පිහිටුවාගෙන කරන දෙයට තමයි සතිපට්ඨාන භාවනාව කිව්වේ. සිහිය පිහිටුවාගෙන මෙහෙම කරන්නේ මොකටද කියන එකට තමයි ප්‍රතිපදාව කියලා කිව්වේ. මෙන්න මේකටයි කරන්නේ, මෙහෙම යන්නයි කරන්නේ. උපමාවක් කළොත් ඔබ ඉන්න තැන ඉඳලා ඉතාම දුර බැහැර අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා අත්‍යවශ්‍ය තැනකට ඔබට යන්න වන්නේ නම් ඔබට යන්න වාහනයක් ක්‍රමයක් නැත්තම් ඔබට යන්න බෑ. ඔබට යන්න වාහනයක් තියෙනවා, ඒ වාහනේ පදවන්න හෝ ක්‍රියා කරන්න හෝ ඔබ දන්නේ නැත්තම් ඒත් ඔබට යන්න බෑ. ඔබට වාහනයක් තියෙනවා, ඔබ ඒක පදවන්නත් දන්නවා, නමුත් අවශ්‍ය තැනට යන පාර දන්නේ නැහැ, කියලා දෙන්න කෙනෙක් නැහැ, ඒත් ඔබ දන්නේ නැහැ. ඔබ ඉන්න තැන ඉඳලා ඔබට අවශ්‍යම කටයුතු තියෙන තැනට යන්න අවශ්‍යම අවශ්‍ය කරුණු තුනක් අවශ්‍යයි. මොකක්ද? ගමන් කරන්න යාත්‍රාවක් අවශ්‍යයි. ඒක ක්‍රියා කරන දැනුම අවශ්‍යයි. ඒක ක්‍රියා කරගෙන යන්නේ මොන පාරද කියන දැනුම අවශ්‍යයි. එහෙම නේද? ඒ උපමාවෙන් ඔබට යන්න අවශ්‍ය වුණාම වාහනයක් නැත්තම් ගමන් කරන්න දෙයක් නැත්තම් යන්න බෑ වගේ ඔබේ සිහිය පිටවන්න තැනක් නැත්තම් ඔබට කරන්න බෑ. වාහනයකට ද්‍රව්‍යයකට ගමන් කරන්න උපකාරක ධර්මයේ පොත සතෙක් පිට හරි මොකක් හරි යන ක්‍රමයට යන ද්‍රව්‍යයට වාහනයට උපමා කළේ සිහිය පිටවන තැනට. ඔබ ඒක ක්‍රියා කරන්න දන්නේ නැහැ. ඒත් යන්න බෑ. නමුත් ඔබ ක්‍රියා කරන්න දන්නවා වගේ ඔබ ප්‍රත්‍යක්ම ප්‍රත්‍යපදවන්න දන්නවා. අස්සෙක් නම් අස්සය දමනය කරගෙන යන්න දන්නවා වගේ ඔබේ සතිපට්ඨානයේ වඩන හැටි භාවනා කරන හැටි දන්නේ නැත්නම් ඔබට බෑ. ඔබ භාවනා කරන හැටි දැනගන්න ඕනේ. ඒ දෙකම ඔබට පුළුවන් වුණත් වාහනයකුත් තියෙනවා ඒක පදවන්නත් දන්නවා. නමුත් ඔබ ගමන් මඟ දන්නේ නැත්නම් ඒත් ඔබේ ඉච්ඡාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ සිහිය පිහිටවන්නත් දන්නවා. සිහිය පිහිටවන්න මෙනෙහි කරන්නත් දන්නවා. හැබැයි සිහිය පිහිටවාගෙන මෙනෙහි කර යන්න ඕන කොතෙන්ද කියලා ඔබ දන්නේ නැහැ. යන ගමන් මඟ දන්නේ නැහැ. ඒත් ඔබට හරියන්නේ නැහැ. ඔබේ ඉච්ඡාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබේ කැමැත්ත සම්පූර්ණ වෙන්නේ නැහැ. ජරා මරණ සංඛ්‍යාත මෙතර ඉඳලා සසර ඉඳලා අජරාමර සංඛ්‍යාත එතරට නිවනට නුවරවල් දෙක මේ සඳහා යා යුතුයි ගමන. ඒ සඳහා තියෙනව මාවත අවශ්‍යයි වාහනයක් අවශ්‍යයි ක්‍රියාකරන දැනුම. ඒ ටික සම්පූර්ණ නොවුනොත් සම්පූර්ණ නොකළොත් ඔබ කවදාවත් මෙතන ඉදිරියට යන්නේ නැහැ. එතරම් ඔබ මෙතරම් ඉදිරියට ගෙන්න ගන්නෑ. ඒ නිසා මේක අවශ්‍යම අවශ්‍යයි. එයින් සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන මාර්ගය. මුලින්ම සතිපට්ඨානේ මතක් කළා. සතිපට්ඨාන භාවනාව මතක් කළා. භාවනාදාන ප්‍රතිපදාව මතක් කළා. යම් ආයුධයක් උපකරණයක් සුද්ධ පවිත්‍ර කරන්න ගලවනකොට මුලින්ම ගලවපු කෑල්ල තමයි හායි කරනකොට අන්තිමටම හායි කරන්නේ. ඒ වගේ මුලින්ම මාත්‍රකා කරපු දේ තමයි අර්ථ වශයෙන් එනකොට අන්තිමටම අර්ථවත් වෙලා තියෙන්නේ. සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනාව ප්‍රතිපදා. ඔබ සතිපට්ඨාන භාවනා ප්‍රතිපදාව ඉගෙනගෙන සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ඉගෙනගෙන සතිපට්ඨාන භාවනාව ඉගෙන ගත්තාම සතිපට්ඨානයේ සිහිය පිටවන තැන සතිපට්ඨානයේ ගැන දැන ඔබට ඔබ සතිපට්ඨානය ගැන එතනේ මාතෘකා කළා මේ දෙක දැනගෙන කෙරවලට આવහම ඒක තමයි අන්තිමටම ගලවපු කෑල්ල තමයි ඉස්සෙල්ලම හයි කරන්නේ. ඉස්සෙල්ලම ගලවපු කෑල්ල අන්තිමටම වගේ න්‍යායයි. ඔබට මේ අන්තිමටම මාතෘකා කළ දේ තමයි ඉස්සර වෙලාම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ. ඒක තේරුම් ගත්තාම ඒකාවට භවනාව ඊට පස්සේ සිහිය පිටවන්න. කොයි ටික ඔබට නිවැරදි වුණොත් ඔබ කැලේකට ගියත් කිසිම කෙනෙක් නැති මිනිස්සුන්ගේ හුලංගවත් ඇදිලන වෙන කැලේක ගියත් ඔබ ආශ්‍රයක්ෂය කරන තනියම ඔබ දැහැකි. මේ දැනුම ඔබ සම්පූර්ණ කරන්න මේ ක්‍රමයේ ගණන සම්ස්තයක්ම ලෝකයේ ගණන ගමේ නම් මොලුකේම එකම යායක් වේ බුද්ධ ශාසන හුල්ලන්නෝ දෙරේ කාටවා දුක නිවා ගන්න කැමති දහස් 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 ගණන් අන්‍ය ආගමක පිරිසනේ ශාසනෙට ඒ අය විසින් කියයි ඒ අයගේ අනිත් අයට එහෙම කියන්න එපා මේ ශාසනයට මේක රැක ගන්න කියලා ඒ අය අතරින් ඒ අයගේම දර්ශන වලට බලපෑම් කරන අය බිහි වෙයි. අවශ්‍ය නැහැ ගහ දැනගෙන මේක රකින්න. සමස්තය බෞද්ධයන්ට මතක් කරන්නේ මේ ටික ගැන තමයි. අන්තිමටම ගලවපු කෑල්ල ඉස්සෙල්ලා හයි කරන්න වෙනවා වගේ. දැන් මට ඒ නිසා වෙනවා ඌගොල්ලෝ ඉස්සෙල්ලාම සතිපට්ඨාන ගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරන්න. මොකද්ද සතිපට්ඨාන ගාමිනී ප්‍රතිපදාව? ආයමේ වාරියෝ අට්ඨංගිකෝ මාර්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨිය ඇති තැන ඉතුරු අංග හත ඊට අනුගතවම උපදිනවා. ඉතුරු අංග හත ඊට අනුගතවම උපදිනවා. සම්මා දිට්ඨිය පැහැදිලි කරගතිය යුතුයි. ඒකයි හදවත. බුදු දහමේ හදවත. හදවත නෙවෙයි මුළු දහමම. යම් භයක තථාගතයන් වහන්සේ සර්වත්‍ථ ඥානයට පත් උනාද යම් දවසක අනුපක්ෂේච පරිනිර්වාණ ධාතින් පිරුණම් පවදාලද ඒ අතරතුර යමක් දේශනා කළානම් පැවසුවානම් විභජනය කළානම් නොගැඹුරු කළානම් ප්‍රකාශ කළානම් ඒ අර්ථයේ සම්මාදිට්ඨිය. මම ඒක මතක් කරනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. මේ හතර පිළිබඳ අවශ්‍යම අවශ්‍ය දැනුම ඉස්සෙල්ලාම සම්පාදනය කරගත්ත කෙනා ඊගාවට දැනගත යුතු සතිපට්ඨාන මේකෙම උත්තරේනවා. සතිපට්ඨාන භාවනාව කරන්නේ මෙහෙමයි කියන්නේ. සතිපට්ඨාන භාවනා කරන එකෙන් උත්තරේනවා මම 100 පිසි යුක්ති මෙතෙන්ටයි කියන්නේ. එකට එකක් සම්බන්ධයි නැතු වෙලක් වගේ. කිසිදු වෙනසක් නැහැ. මම ඒක මනක් කල්පිත අදහසින් ඇදහි මාත්‍රයකින් විතරක් නතර නොකොට නුවණක් තියෙන කෙනාට මේ දැන් මේ ඇස් පිට ඉදිරිපිට පෙනෙන විදියට ජීවිතේ මම පෙන්නනවා. ඒ හින්දා හොඳින්ම අහන්න ඕනේ. හැබැයි ගැඹුරු හැමදාම මතක් කරනවා අපි නොගැඹුරු නිසා මිසක ධර්මයේ ගැඹුරු නිසා නෙවෙයි. අපි බොහෝ ප්‍රඥයෝ නම් තීක්ෂණ නම් චූටි වචනට දැනගෙන පෙනී මාත්‍රයේ ගැලීම් ගැටීම් ඇති කරගෙන අත දීර්ඝ සංසාරක මෙහෙම ඉන්නේ නැහැ. ඒ නිසා ඉතාමත්ම ධෛර්යයක් යොදන්න වෙනවා මේ කාරණාව පැහැදිලි කරගන්න. මුළු ජීවිතේම වියදම් කරගත්තත් කමක් නැහැ මේ කාරණාව පැහැදිලි කරගැනීම සඳහා එපමණකින්ම ඔබේ උත්සාහයට සසර අවසන්. ඒ දේශනාව අවසානයේදී කාරණාව තේරුනොත් ඔබට කිව හැකියි. ස්වක්ඛාතු භගවතා ධම්ම භාග්‍යවතුන් වහන්සේ මේක මනා ප්‍රදේශනා කරලා තියෙනවා කියලා. එහෙම කියන්න තියෙන හයිය ඒ දේශනාව හරිනම් දේශනාව සුදේශිත නම් මෙහෙම බුද්ධ භාෂිතයක් නම් ඒ පහඳුනන ලක්ෂණයක් තියෙන්නේ. අහන කෙනාට නෑ බෑ කියන්න බැරි විදිහට තමයි ඇත්ත පෙන්නලා තියෙන්නේ. ඔබ ඊයේ දවසේදී දවල්ට මෙන්න මේවා නේද ආහාර වේලට ගත්තේ කියලා කිව්වොත් මම කියන්නේ බොරුද ඇත්තද කියලා ඔබට පේනවා. ඔබේ අස්පනා පිට වූ දෙයක් නිසා මනා කොටම හාමුදුරුව මේක කිව්වනේ කියලා ඕගොල්ලන්ට ඒකම සාක්ෂි වී ඕගොල්ලෝ කෙරෙහි දක්නෙහින්දා බැරි වෙලා මං කියපු එක වැරදි නම් ඕගොල්ලන්ට මනාවකටම ඔප්පු වෙයි දුර්භාෂිතයක් මේ හාමුදුරුවෝ කිව්වේ කියලා. අදහන්න දෙයක් නෙමෙයි විශ්වාසයෙන් අර අවුරුද්දට කණාමුක්ටි ගහන්න ඇස් දෙක බඳගෙන වැදුනොත් හරි කියන තැනකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. නියම බුදුදහම අහුවොත් තමන්ගේ ජීවිතේම වෙනට මම ඉස්සෙල්ලා හිතුවේ දුක්ඛේ ඥානෙ දුක්ඛ සමුදය ඥානෙ දුක්ඛ නිරෝධය ඥානෙ දුක්ඛ නිරෝධාන ප්‍රතිපදා ඥානය කිසිම පැහැදිලි කරන්නේ ඒක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ ඉන්න තැන ඉන්න ටික කෙටියෙන් දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන අයං උච්චති වික්කවේ නිච්ඡාදිත්‍ති කියපු ටික පැහැදිලි කරලා ඉන්නවා. එතකොට මේක ලේසි තේරුම් ගන්න. අපේ දර්ශනය මේ ඇහැට පෙනෙන කනට ඇහෙන ආයතනට වන සම්බන්ධ වන ලෝක ධාතුව තුළ ලෝක ධාතුව තුළ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නෑ දෑයෝ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මුදමතල් තියෙනවා. දුක තමන් ලෙඩ වුණොත් මහලු වුණොත් මැරුණොත් තමන්ගේ අම්මා තාත්තා දුව පුතා නෑ දෑයෝ ලෙඩ වුණොත් මහලු වුණොත් මැරුණොත් ඔබට දුක එනවා. අද මං කියන දේ වැරදි නම් මට කියන්න මේ සාත්තර එතකොට වැරදි. අද ඔබට ඔබේ අම්මා තාත්තා දුව පුතා මැරුණොත් ලෙඩ වුණොත් මහලු වුණොත් දුක. ඔබ ලෙඩ වුණොත් මහලු වෙනවා නම් මැරෙනවා නම් ඔබට දුක එනවා. ඔබේ ගෙවල් දොරවල් ඉදකඩ යාන වාහන රන්ටදී මුතුමැණි වටිනා කියන වස්තු තියෙන ඒව නැති වුණොත් විනාශ වුණොත් ඔබට දුක එනවා. ඔබ දුක දකින්නේ මට දුකාවේ දරුවා මැරිච්ච නිසායි, දරුවා ලෙඩ වෙච්ච නිසායි, අම්මා මැරිච්ච නිසායි, තාත්තා මැරිච්ච නිසායි, තාත්තා ලෙඩ වෙච්ච නිසායි, තාත්තා මහලු වෙච්ච නිසායි මට දුක ආවේ කියලායි ඔබලා දකින්නේ. මේ ලෝකයයි දකින්නේ. දුකේ නිරෝධය ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද? දරුවා මැරෙන්නේ නැත්තම්, දරුවා ලෙඩ වෙන්නේ නැත්තම්, දරුවා මහලු වෙන්නේ නැත්තම්, අම්මා මැරෙන්නේ නැත්තම්, අම්මා ලෙඩ වෙන්නේ නැත්තම්, අම්මා මහලු වෙන්නේ නැත්තම්, මම මැරෙන්නේ නැත්තම්, මම ලෙඩ වෙන්නේ නැත්තම්, මම මහලු වෙන්නේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. ඔබ දුකක් දකින්නවා, දුකට හේතුක දකින්නවා, දුකේ නිරෝධියක් දකින්නවා. ඔබ දුකේ නිරෝධියට කැමති නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකුත් පුරනවා. දරුවෝ ලෙඩ නොවි බලා ගන්න හදනවා ඔබේ දුකෙන් බේරෙන්න. ඔබට දුකෙන් මිදෙන්න දුක නැතුව ඉන්නේ දරුවෝ ලෙඩ නොවුනොත්නේ. දරුවා ලෙඩ වුනොත් ඔබට දුක එනවා නම් ඔබට දුක නොවෙන්න නම් මොකද වෙන්න ඕනේ? දරුවා ලෙඩ නොවෙන්න ඕනේ. ඔබ අවුව ගස්ත පින්න වෙහෙසන බල රැකී ආරක්ෂා කරලා දරුවා ලෙඩ නොවෙන්න රැක බලා ගන්න වෙහෙසනවා. ඒ දරුවා දාදෙන්නේ ඔබේ දුක් නිරෝධයට ඔබ කැමති නිසා. දරුවා මැරුණොත් ඔබට දුක එනවා. ඔබට දුක නොවෙන්න නම් මොකද වෙන්න ඕනේ? දරුවා නොමැරෙන්න ඕනේ. අවුව ගස්ත පින්න සීත උෂ්ණයෙන් මැසි මදුරු අවු සුළඟුලි පීඩා විදිමින් ඔබ යමක් හොයලා හොයලා දරුව ආරක්ෂා කරගන්න නොමෙරෙන්න නොදී ඔබේ එතෙන්ට තියෙන ආදරේ ඔබේ දුකේ නිරෝධයට ඔබ එච්චර කැමති නිසා, නිදුක් බවට ඔබ කැමති නිසා, නිදුක් බවට ඔබ කැමති නිසා. අම්මා තාත්තා මැරුණොත් ගෙඩුණොත් මහලුණොත් ඔබට දුක වෙන නිසා ඔබ රැක ගන්න හදන. ඔබේ කයට ඔබ ගොඩක් ආසයි, ආදරේ. ඒක නැති වුණොත් ඔබට දුක වෙනවා. ඔබේ නිදුක් බව සඳහා ඔබ මේ කය ආරක්ෂා කරගන්න මේ කය ඔබ නෙමෙයි, ඔබේ නිදුක් බවට උපකරණයක්. ඔබේ නිදුක් බව සඳහා ඒක රැකගන්න ඔබ ගොඩාක් වෙහෙසෙනවා. සීතද වැස් අවුව පින්න සීත වැස්ස මැසි මදුරු අවසලන් පීඩා විඳිමින් ඔබ වෙහෙසෙන්නේ ඔබේ නිදුක් බව සඳහායි කියන ඔබ පිළිගන්නවද? ඔන්න ඔය ඔය දර්ශනයට දුක ඔය විදිහට දැකලා දුක ඇති වෙන විදිහ ඔය විදිහට දැකලා දුකේ නිරෝධය ඔය විදිහට දැකලා දුක නැති කරන ප්‍රතිපදාව ඔය විදිහට දකින දර්ශනයට කියන මිච්ඡා දිට්ඨි. දැකීම වැරදි. දැකීම වැරදි වුණාම හඳුනා ගන්න ලක්ෂණයක් තියෙනවා සංකප්පීය මිච්ඡා. දැන් හැම වෙලාවම කාම සංකප්ප. ඊය හදන්නේ කොහොමද? රස්සාවට යන්නේ කොහොමද? මුදල් හොයන්නේ කොහොමද? මොකද දර්ශනයේ තියෙන මේවා කැඩෙන්න බිඳෙන්න නැති වෙන ජීවත් කරගන්නනේ. ඒව ජීවත් කරගන්න මුදල් හොයන හැටි, මුදල් හම්බ කරන හැටි, කිවල් හදන හැටි, රස්සාවල් හදන හැටි මිච්ඡා සංකප්ප, කාම සංකප්පයේ උපුල ඉදී මේ ඉපදින ඇති. ඔබ ප්‍රියමනාප දෙයක ඔබට යමක් නැසීම නිසා ඔබට දුක එනවා. ඒ දේ නැසෙන්න විනාශ වෙන්න යනකොට ඔබට ව්‍යාපාද හිංසා කල්පනා උපදී. ඔබේ මනස තුල පෝෂණය වෙලා ඇති ওই දර්ශනේ තියෙන කෙනාට ඉවෙම කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප. ඔබේ සිත, ඔබේ දෘෂ්ටියත්, ඔබේ සිතත් ඔබඳුයි ලෝකයාගේ, මේ ලෝකයාගේ, මේ ශාසනයේ දර්ශනේ නෙවෙයි. එයා යම් සිහියක් යොදයි නම්, යම් උත්සාහයක් යොදයි නම්, යම් සිතේ එකඟකමක් යොදයි නම්, තමන්ට දුක එන්නේ නැති විදිහට ඒව රැකගන්න විදිහටයි හැම උත්සාහයක්ම යොදලා තියෙන්නේ. හැම වෙලාවම සිහිය පවත්වා තියෙන ගෙදර හදන්න, දරුවා හදන්න, උගන්නන්න, එතන ලෙඩ හැදෙන්නේ නැති වෙන්නේ මේ රැකගන්න. ඔබේ ප්‍රතිපදාව අපි පුද්ගලයෙක්, අපි සත්වයෙක් කියලා හිතුවට අපේ ජීවිතයට කැටිකල නම් කළ හැකි මිච්ඡා අංග අට කියලා. සත්‍ය පුද්ගලයෙක් මේ ලෝකෙකින් ධර්මතා. යම් තැනක එක්ක සම්මාංග අට, යම් තැනක මිච්ඡා අංග අට. අද ඔබේ ජීවිතය කියලා කියන්නේ උදේ කිව්වොත් කරදී මම දන්නේ ලෝකයාගේ ජීවිතය කියලා කියන්නේ මිච්ඡා අංග අටට නම. මිච්ඡා අංග අටේ ලක්ෂණේ තමයි හඳුනගන්න ලේසි. දෘෂ්ටිය මිච්ඡානම් සංකප්පේ වැරදිලා ඇති. වැරදියට දැකලා වැරදියට හිතන කෙනාගේ කායික ක්‍රියාව, වාචික ක්‍රියාව, දිවි පැවැත්ම වැරදියටයි උපකාර වෙලා තින්නේ. වැරදියට තමයි ඒක පිටුලා තියෙන්නේ. එයාගේ යම් උත්සාහයක් තියෙනවා නම්, සිහියක් තියෙනවා නම්, වීර්යයක් තියෙනවා, සමාධියක් තියෙනවා, එitik මිච්ඡා. ditthiya micchha wenakota ithuru angahate ita anugathama garadiyata hitala garadiyata kiyala garadiyata karala garadiyata jeevathula e sandaha sihiyat yudawala kiyana karun tike pratipalaya ato obowa me vidire jeevath karawala ethi. me angahata kiyala kiyuwe vena kohawath yenne gan neme garadiyata dakala garadi vidiyata hitapu obe sitha e sithata anuwa ඔබ කය වචන දෙක හසුරුවමින් ජීවත් වෙන ක්‍රමයට තමයි වාචා කම්ම දා ජීව කියලා කිව්වේ. යම් විදිහකට දැකලා යම් විදිහකට හිතමින් ඒ විදිහට වචනය හසුරුවමින් කය හසුරුවමින් ජීවත් වෙනවා. ඒ සඳහා උත්සාහවත් උපකාරක වෙලා තියෙනවා සිහියයි උත්සාහයයි එකඟකම. අරතික ඔබේ ජීවිතය, ඔබේ හිත කය වචනේ, ඔබේ හිත කය වචනේ වැරදියට දැකලා හිත කය වචනය කියන තුන්දරේ ඒ වැරදි පැවැත්මට සිහිය උත්සාහය ඉදිරියට තියෙනවා. ඔබ අද ජීවත් වෙන ඔබේ ජීවිතයට නමක්, ඔය ජීවත් කරන ක්‍රමයට නමක් මිච්ඡා ප්‍රතිපදා කියලා මිසක ඔබ මිච්ඡා ප්‍රතිපදාව දන්නවා නෙමෙයි. තව මේ අපි හොඳ කෙනෙක් ඉන්නවා වෙනම, එයා මිච්ඡා අංගට කියන ප්‍රතිපදාව දන්නවා. එහෙම එකක් නෙමෙයි. ඔබ අද ජීවත් වෙන මේ ක්‍රමයට නමක් මොකද්ද? මිච්ඡා ප්‍රතිපදා. ඒක සමස්තයක්ම ලෝක ධාතුවටම අයිති අංගයක්. කාම ලෝකේ වේවා, රූප ලෝකේ වේවා, අරූප ලෝකේ වේවා, තුන් භවයේම පැවැත්ම මිච්ඡා ප්‍රතිපදා. ඔන්න ඔය විදිහට වැරදියට දැකලා වැරදියට හිතලා ඒ දර්ශනයට කය වචන දෙක උදව් කරගෙන සිහිය උසහය උදව් කරගෙන ඉන්න ලෝකයටයි සම්මා ප්‍රතිපදා කියලා එකක් පෙන්වන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ සම්මා ප්‍රතිපදාවේ ආරම්භය මිච්ඡා ප්‍රතිපදාවේ ආරම්භය මිච්ඡා දිට්ඨි වගේ සම්මා ප්‍රතිපදාවේ ආරම්භය සම්මා දිට්ඨි. ඔබ ලෝකයට මුළු ප්‍රතිපදාවම වර්ධින තැනට ඉලක්ක උනේ දුකමනේ, දුකේ ඇතිවීම නැතිවීම නැති කරන මගමනේ. සම්මා ප්‍රතිපදාවේ ආරම්භයත් ඉලක්කයත් ඒකමයි. මොකද්ද? දුකමයි දුකේ ඇතිවීමයි නැතිවීමයි නැති කරන මගේ උච්චරය වෙනස. අර දැකපු එක විදිහටම ඔබ දැන් දැක්ක යුතුයි මෙහෙම. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ කම්ම ප්‍රතිපදාය ඥානං. ඒ ටික දැක්ක පමණකින් ඔබ භාවනා ගාමනේ ප්‍රතිපදා භාවනා කරනවා කියන ගමම් මග උපන්න වෙනවා. නිවන් දකින්න අවශ්‍යම අවශ්‍යයි. ඒ ටික නොදැන තම මතක් වෙන්නේ නැහැ. භාවනා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව නොදන්නා කිසිදු කෙනෙක් කිසිදු කලක නිවන් ආශ්‍රයක්ෂය කරගන්නේ නැහැ. මේක විස්තර කරන්න ඉස්සෙල්ලා අවධාරණයෙන් විශ්වාසයෙන් ප්‍රත්‍යක්ෂ භාවයෙන් මතක් කරන එක දෙයක්. කිසිදු භවනා ක්‍රමයකින් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. භවනා ක්‍රමතියේ භවනා ක්‍රමයේ හිත වැඩි ආවර්ණීය ධර්ම තුරු වේ ධානතෝන්න යදි ආශ්‍රයක්ෂය වෙන්නේ. මේ ලෝකේ ආශ්‍රයක්ෂය කරගන්න භවනා කරනවා. මොකද ආශ්‍රයක්ෂය වෙන්නේ භවනා කරන ලෝකේ. අපි කියමු කෙනෙක් හිත පැත්තෙන් භවනා කරයි. මොනවා හරි දෙයක් මතක් වෙනකොට හෝ සිහි වුණොත් මේක අපේ සිතේම උපන්නේ සිතුවිල්ලක් නේ, ධම්ම සංඥාවක් නේ, චිත්තජ රූපයක් නේ, මනෝ සම්පස්සේ නිසා හටගත් එකක්, මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙන එකක්, මේක විතර්කයක් නේ කියලා හිතපැත්ත භවනා කරයි. තව කෙනෙක් රූපේ පැත්තට නැඹුරු වෙලා මේ රූපය කෙස්ලොම් නියද ධම්මස් නහර ඇට ඇට මිදුළු කුණුප කොටස් ටිකක් තියෙන්නේ. පට ව්‍යාපෝ තේජෝ වායු සතර මහ ධාතුයි. කන බුන ආහාර නිසා මේ රූපය ඇති වෙනවා, ආහාර නැතිව නැති වෙනවා නේද කියලා ඔබ රූපෙ පැත්ත විදර්ශනා කරයි. ඔබ නාම පැත්ත විදර්ශනා කරලා ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ. ඔබ රූප පැත්ත විදර්ශනා කරලා ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ. ඔබ නාම රූප දෙකම කලින් කලට මාරු මාරු වෙලා ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ. මේ මුළු ලෝකෙම කරන්නේ ආශ්‍රයක්ෂයට ওই ටික විතරයි. ওই දෙක විතරයි. ඒකේ ක්‍රමයක් තියෙනවා. මේ ලෝක ධාතුයේ ඉන්නවන කෙනෙක් පෙන්වන්න කියන්නේ. උන්තරු අපේ මාතෘකාව බලන්න දැන් අද කළ සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනා ගන්න ප්‍රතිපදා. දැන් ওই කියපු ටික විදර්ශනා කරනවා කියපු ටික අයිති මොකද? සතිපට්ඨාන භාවනාවට. සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සතිපට්ඨාන භාවනාව. කය කෙරෙහි හිත තබාගෙන කය ඇතිවීම නැතිවීම බලනකොට සතිපට්ඨානයට හිත තබල සතිපට්ඨාන භාවනාව කරනවා කියන ටික විතරයි ඉඳ තියෙන්නේ. ඒකේ තියනවද සතිපට්ඨාන භාවනා ගාමනේ ප්‍රතිපදාව? ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියනවද ඒකේ? ඔය කරන එකේ එහෙනම් මම කියන එක තේරුණාද? හිතට යමක් සිහිවෙද මම මේ කියන දේ ගොඩාක් තීක්ෂණයි, ගොඩාක් සූක්ෂමයි. හොතට මතක තබා ගන්න. මට සිහි වුණා අම්මා. අම්මා කියන එක සිතුවිල්ලක් නේ. මගේ සිතේ නේ ඇති වෙන්නේ අම්මා කියන අදහසින් යුක්ත සිතක් උපදිලා මේ ස්පර්ශ නැති වෙනකොටම නැති වෙනවා, නාම රූප නැති වෙනකොට නැති වෙනවා කියලා මම සිත විදර්ශනා කළොත් සිත හඳුනගත්ත උන්න චිත්තානුපස්සනාව සිතේ ඇතිවීම නැතිවීම බැලුව සතිපට්ඨාන භාවනාව මිසක ප්‍රතිපදාවෙකි රූපේට හිත තිබුවා මේ රූපේ කන බොන ආහාරයෙන් හැදෙන කෙස්ලෝක මේ දත්තම් මස්තහට ඇට ඇට මෙදුකුණ කොටස් ටිකක් කන බොන ආහාරයෙන් සාරූපේ ඇතිවන ආහාර නැති වෙන කය කෙරේ හිත තබුව එක මගේ සතිපට්ඨානේ ඇතිවීම නැතිවීම බලකේක සතිපට්ඨාන භාවනාව ප්‍රතිපදාව තියෙද ඒකේ දැන් මාත්‍රිකා තුනක් තිබන්නේ ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැහැ ඒ නිසා මතක් කරනවා නාම ධර්ම දර්ශනා කෙරුවත් රූප ධර්ම දර්ශනා කෙරුවත් නාම රූප දෙක විදර්ශනා කෙරුවත් ආශ්‍රය ක්ෂේවේ ආශ්‍රය ක්ෂේවෙන්නේ සම්මා දිට්ඨියටයි හොඳට මතක තබා ගන්න ඕන සම්මා දිට්ඨි සහ විද්‍යා විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද විද්‍යාව විද්‍යාව උපං කල්ලි අවිද්‍යාව නිරුද්ධ කරනවා අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ අන්න ආශ්‍රව සංඛාර කියන කුලිය ආශ්‍රවයිති අවිද්‍යාව නැතිව සංස්කාර නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා ඒ නිසා එහෙනම් අවශ්‍යමයි අපිට සමාධිය දැන් හිමින් හිමින් එක එක උපමාවෙන් උපමාවෙන් සම්මාදිට්ඨිය ගැන ගියේ වගේ මම පැහැදිලි කරන්නේ. හවස් වෙනේ මම සම්මාදිට්ඨිය පැහැදිලි කරන්නේ නැහැ අපව. සතිපට්ඨානේ සහ සතිපට්ඨාන භාවනා විතරයි පැහැදිලි කරන්නේ. නමුත් මේ දේශනා එකින් එකට සම්බන්ධතාවයේ අවශ්‍යම බව මතක තියාගත යුතුයි. සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනා විතරක් කළාට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. සම්මාදිට්ඨිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධාන පරිච්ඡේදයයි ඔය ටික තියෙනවා අපි දැන් ඉස්සෙල්ලා ලෝක ගැන කතා කළානේ වැරද්ද ගැන කතා කළා දැන් දුක්ඛේ ඥානං කියන එක දුක ගැන නුවණ ඇති වෙන මොකද්ද දුක ගැන නුවණ තේරුම් ගන්න මේ හැම වචනයකම වචන ඇතුළේ අර්ථ දෙබලා තියෙනවා. ඒකයි මේ අපිට කිවිහිලා තියෙන්නේ. ඒ අර්ථය ගන්න එහෙට ගන්න බැරි කම නෙවෙයි මම අතහැරලා තියෙන්නේ. සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. යම් කිසි කෙනෙකුට මේ පංච උපාදාන ස්කන්ධේ දුකයි කියලා තේරුනොත් ඒකට කියනවා මොකද්ද? දුක්ඛේ ඥානය කියලා. දුක්ඛ සමුදය ඥානය කියන්නේ මොකද්ද? යම් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් තියේ නම් ඒ ඡන්ද රාගයයි ඒ තණ්හා උපාදානයයි දුකට හේතුව කියලා තයාට තේරෙන්න ඕනේ. දුක්ඛ නිරෝධයක් තියේ නම් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් තියේ නම් ඒ චන්දරාගය නැති වුණොත් නැති කළොත් මේ පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධ වෙනවා කියන නෝනක් කියනවා. ඒ සඳහා මෙහිම කට යුතුයි කියන අවබෝධයක් තියෙන්න ඕනේ. අන්න ඒ අවබෝධයට ආශ්‍රයක් වෙන්නේ ඒ අවබෝධයයි ඔබ මේ සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව අරගෙන යන්නේ. ඒ අවබෝධය ඔබට වරදින්නේ නැහැ කොහේවත්. ඔබට ලොකු අවබෝධයක් ඇතුවයි මේ නුවණ ආවේ. ඔබ සතිපට්ඨාන වඩන්න සිහිය පිහිටුවේ සිහිය පිහිටුවලා භවනා කළේ ලොකු අර්ථයක් ඇතුව. ලොකු දැක්මක් ඇතුවා. මං ඒක එක උපමා වලින් පැහැදිලි කරනවා. මෙන්න මේ ටික ඉතාම තීක්ෂණ වහන්ද සූක්ෂම වහන්ද පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියප අර්ථය හරි ගැඹුරුයි හරි ශ්‍රේෂ්ඨයි මොනවට දුක් කියවීම පිස්සපවතිනවා ඔබේ ඇස් පනා පිට දුක් වීමට පත් වෙන දර්ශනයක් නේ. කල්ප ගණන් යන්නේ මං ඔබට නිදසුන් දෙමි. උපමාවට හොඳට හිත තබන්න උපමාව පෙන්නල උපමාව ඇතුලේ විදර්ශනා කරන හැටි තුප පෙන්නනවා. ඊගාවට උපමාවක් දීලා ඒ උපමානුසාරයෙන් විදර්ශනා කරන හැටි උගන්වනවා. මෙහෙම කළා ඔබට උපමේය මම අල්ලලා දෙන්න. පළවෙනි උපමාව. පිදුරු ටිකකුයි කිමිකල් ටිකකුයි තවත් දේවල් ගන්නවා ඉතින් මගේ දෙනුම් දෙපත් ඕවා වගේ දේවල් ප්‍රධාන අමුද්‍රව්‍ය කරගෙන කලදාසි හදනවා. ඒ වගේ කලදාසියක තින්ත දේශායන් වලින් ඇඳපු චිත්‍ර කොලයක් පාරක තිබුණා. පුංචි දරුවෙකුත් අපිත් දෙගොල්ලම මේ කඩදාසි කොලේ දැක්කොත් දෙන්නටම ඇහැට මේ පෙනෙන රූප සටහන එකයි සමානයි දැනෙනවා. තේරෙනවද මං කියන ටික? පෙනෙනවා. දෙන්නටම සමානයි. ඒ ඇහැට පෙනෙන තැන රූපේ අන්තර්ගතය මම මතක් කළේ පිදුරු කිමිකල් වලින් නිර්මිතයි කඩදාසිය. ඒක වර්ණ ගන්නවල හැඩ ගන්නවල තියෙන ඔයෙ විදිහට තින්තවලි. ඔයෙ කුලී දකින කොට පොඩි ළමයාගේ අපේ මනස සමානයි පෙනීම එකක්. මේ රූපේ දකින කොටම අපිට ඇති වෙනවා රුපියල් 5000 කියන සංඥාව. පොඩි ළමයට එහෙම දැක්කට ඇති වෙන අදහසක් නැති නිසා මේකේ කුලේ පැත්තට වටිනාකමක් එයාගේ ඒ දෙන්නේ නැහැ. හිතේ අදහසක් ඇති නොවන නිසා. අර කුලේ පෙනීම පොඩි ළමයටත් මට දෙන්නට සමානයි. හැබැයි කුලේ දකිනකොට 5000 කියන හැඟීම දැන් ඇවිල්ලා තියෙන කාගාවද කියන එක අපිට ඔප්පු වෙලා පේන්නේ. මම පොඩි ළමයටයි අපිටයි පෙනීම සමානයි කියලා කිව්වේ. පෙනීම සමාන නම් දැනුම අසමාන වෙලා නේද? පොඩි ළමයාගේ දැනගෙන ඉල්ල සාමාන්‍යයි. අපි දැනගත්තේ රුපියල් 5000ක් කියලා දැනගන්න. 5000 කියලා දැනගන්නකොටම ඔය ටික තුල වටිනාකමක් අපේ තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා ආයෝන සංඛාරා කියලා කියන්නේ 5000 කියන එක අරඹය මේකෙන් ගනුදෙනු කරන්න පුළුවන්. හාල් ගත්තාගේ පොල් ගත්තාගේ බඩු මුට්ටු ගත්තාගේ සෙල්ලම් පොඩු උරුලුක කාර් බස් ගත්තාගේ ඕන තැනක දිහාගෙ කියලා මේකෙ මෙහෙම මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා 5000 කියන ගතියට ආයෝහණය කළා තියෙනවා. 5000 කියනකොට වටිනාකමනුත් වටිනාකම 5000නුත් වෙන් කරන්න බෑ. තේරෙනවද කීපයක? මෙන්න මේකට කියනවා දැන් මේ 5000 කියලා වටිනාකම දැනෙන ගතියට කාම උපාදානය කියලා කියන්නේ. තමන්ගේ මනසේ තියෙන කැමැත්ත කාම උපාදානය 5000 කියන නම කැමැත්තෙම කැමැත්ත 5000 නුත් වෙන් කරන්න බෑ. මුලින් තිබ්බේ කඩදාසිය දකිනකොට 5000 කියන වටිනාකමත් එක්ක සිහි වෙන ගතියට කිව්වොත් උපාදානය කියලා. තේරවාද? තේරෙනවා. මේ දැන් කෙනා කෙනා දකිද්දෝනේ තමන් තුළ. දැන් මේ රූපේ දකිනකොට 5000 කියන වටිනාකමින් යුක්ත ගතිය තමන් තුල නේද උපදින්නේ කියලා ඔබ කවදාවත් ඉගෙනගෙන නැහැ. ඔබට උගන්වලා නැහැ. ඔබට හඳුන්වලා නැහැ. මේ කෙලෙස් කියන ගති ටික සිත පිළිබඳ වූවා කියන එක ඔබ දැනගෙන නැහැ. උගන්වලා නැහැ. ඒ අවිද්‍යාව නිසා ඔබට මේ කෙලෙස් ටිකෙන් සංස්කාරණයක් හදනවා. නැත්තම් මේ කෙලෙස් ටික ඇති වෙන්න උපකාර වෙච්ච කඩදාසිය පැත්තට මේ කෙලෙස් ටික ඔබ ඔක්කොම වටිනවා. ඔබේ මේ වටිනාකමට මං කිව්වා උපාදානය කියලා. උපාදානය ඇති වෙන්න හේතු වෙච්ච රූපස්කන්ධයට ඔබ උපාදානය බැඳාම ඔබගේ උපාදානය පතිත වෙච්ච ස්කන්ධ ටික ඔබට දුකක් වෙනවා. අර කඩදාසි ඉස්සෙල්ලාම තිබ්බ කඩදාසියට කියන්නේ මොකද්ද? කඩදාසියක් ස්කන්ධය. ඒ ටික නිසා ඔබ තුලයි වටිනාකම නැත්තම් පොහසත්කම උපාදානය කියන එක ආවේ. හැබැයි 5000යි වටිනාකමයි දෙකට එකට තියෙනවා. 5000 වටිනාකම නෙවතු වටිනාකම 5000න් තෙන් කරන්න බෑ. ඒක හිතේ. දැන් පොඩි ළමයාට වටිනාකම නැතුනේ 5000ක් නෝන නිසායි 5000ක් නෝනේ වටිනා නොවටිනා නිසායි නේ කුලේ විතරයි. අපිට 5000 කින වටිනාකම එනකොට උපාදානේ ඔබේ උපාදානේ යම් රූපස්කන්ධයක් මත පතිත කළොත් ඒක ඔබට රූප උපාදාන ස්කන්ධය. ඔබේ උපාදානේ පතිත වෙච්ච ස්කන්ධ දුක කියලා ඔබට කියන්නේ. දැන් ඒ කඩදාසිය ඔබ 5000ක් කියලා දකිනකොට ඒ පැත්ත ඒ කඩදාසිය ඔබට වටී. දැන් ඒ කඩදාසි කියලා ඔබට ගොඩාක් වටී. ඒක පිටුරු පෙන්නේ නැහැ, කිමිකල් පෙන්නේ නැහැ, තින්ත පෙන්නේ නැහැ. ඔබට ඒක වටිනවා. ඒ කඩදාසි කියලා ඉරුණොත් ඔබට දුකේ. කඩදාසි කියලා උදුරගත්තොත් ඔබට දුකේ. කඩදාසි කියලා නැති වුණොත් ඔබට දුකේ. ඒ කඩදාසි පිටුරුත් ඔබට දුකේ. ඔබ දන්නවා දුකට හේතුව මොකද්ද? මගේ පංච උපාදාන කන්ද දුක. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධය දුක. ඔබට හොඳට පැහැදිලි. උපාදාන කන්ද දුක. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික දුක. පාරේ තියෙන කුල කෑලි ඇහිඳ ගහින්ද මළු වලට දදා යන ආයත කඩදාසි කුල ඇහිඳ යන ආයත පිස්සු කියනවනේ. ඔය වගේ කොළ කැලි දිගටම තිබුණොත් කට්ටිය පෙනේ ඇහිඳ ඇහිඳ මළු වලට පුරපුරු යන හැටි බලන්න. සබ්බේ උම්මත්තක පුතජනා කියලා කියන්නේ මානසික වටිනාකම භෞතික ලෝකයට ආදේශ කළ කඩදාසි ඇහිඳ හැදින තත්ත්වයට අපිපත් වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේ උපමාවක් මම කියන්නේ. පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියනකොට මෙහි තියෙන උපාදාන ස්කන්ධයක් දකින්න එපා. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ දුක. ඔබට දැන් මේ කඩදාසි කැලේ ඉරුණොත් කඩ මුලින්ම කඩදාසියේ පොඩි ළමයටත් මාටත් දෙන්නටම එකයි. ඒකට කිව්වා ස්කන්ධ. ඒ කඩදාසිය දකිනකොටම වටිනාකම ඇති උනේ කොහෙද කොතනද? තමන්ගේ මනස. හැබැයි 5000 පන්දහෙන් වටිනාකමත් වටිනාකමෙන් පන්දහත් වෙන කරන්න බෑ නේද? බෑ. වටිනාකම ඇති වෙන්න හේතු වෙච්ච කඩදාසියට තමන්ගේ මනසේ තියෙන වටිනාකම බැඳහම කල්යාණ මිත්‍ර ඇසුරක් තිබුණ නැහැ. සත්පුරුෂ ඇසුරක් තිබුණ නැහැ. ස්කන්ධ වලට ඔබේ උපාදානයේ පතිතකල දුක එනවා කියලා උගන්වන්න. උපාදාන වශයෙන් කිසිවක් ඒ නිසා ගන්න එපා. ඔබට දුක ඒ කියන්නේ උගන්නන්න කෙනෙක් හිටියේ නෑ අපිට. ඒ හින්දා උපාදානය ඇති වුණා. ඇති වෙච්ච උපාදානය යම් ස්කන්ධයක රූප ස්කන්ධයක බැසගත්තා නම් අපිට වටින මනස තියෙන වටිනාකම දැන් ඔක්කොම පේන්නේ කොහෙන්ද? අර කඩදාසියේ. මගේ වටිනාකම මගේ උපාදානයේ ගෙතුණු ස්කන්ධ දුක ලෝකයා දැක්කේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩන් සල්ලි මිල මුදල් නැති වෙච්ච නිසානේ දුක එන්නේ. ආර්ය ශ්‍රාවකයා දැකන්නේ සල්ලි නැති වෙච්ච නිසානේ මේ දුක. උපාදාන කන්ද දුක්ක. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටිකයි දුක. කඩදාසියට තමන්ගේ වටිනාකම දැසගත්ත නිසයි නේද කඩදාසිය? දැන් ඒ කඩදාසිය ඉරුණොත් ඔබට දුක එනවද නැද්ද? පිච්චුනොත් දුක එනවද නැද්ද? හිතන්ද සිදුරු වලින් කෙමිකල් ටිකකින් හැදුණු කොලේක දියසායන් ටික ඇඳි කඩදාසියක් ඉරෙනකොටත් හිත රිදෙනවා නම් මගේ කඩදාසියක් පිච්චුනහම නැති වුනහම දුක එනවනම් මගේ මගේ දුකට මේ ලෝකේ ඉරෙනකමද හේතුව? එහෙම උඹට කවදාවත් දුකෙන් මිදෙන්න බැහැනේ. ශාස්ත්‍රවරයෙක් ලෝකේ පහළ වුණත් වැඩක් නැහැනේ, පෙන්නන්න බැහැනේ. එහෙනම් මේ දුකේ නිවීම. පංච උපාදාන කන්ද දුක්ඛ උපමාව. ඒ නිසා ඔබට වෙනවා මේ උපාදාන ස්කන්ධයට හේතුව මේ කඩදාසි පොලේ නැති වෙනකොට, ඉරෙනකොට, කැඩෙනකොට ඔබට දුක වෙනවා නම් ප්‍රිය විපයෝග දුක්ඛයක් ඔබට එයි. දුකට හේතුව දකිනවා, පෙන්නනවා උපාදානය. 5000ක් කියලා මනසේ තියෙන තණ්හාව, වටිනාකම මේ කඩදාසිට වැටපු හේතුවයි. මේ රූපේ දකිනකොට තමන්ගේ මනසේ තියෙන 5000ක් කියන වටිනාකම මේ රූපෙට ඔබ නොතබුවොත් ওই රූපේ කැඩෙනකොට පිළිගන්න ඔබට දුක එන්නේ නැහැ. රූපේ කැඩෙනකොට පිළිගන්න ඔබට දුක එන්නේ නැහැ. ඒ නිසා දුක්ඛ නිරෝධකාමිනී ප්‍රතිපදා. ඔය 5000 කඩදාසියම කඩදාසිය 5000ම ප්‍රේම කරන්නේ. 5000 කියන්නේ මේ නිමිත්තට තණ්හාවට. කඩදාසිය කියලා කිව්වේ භෞතික නිර්මාණයට. ඒ නිසා කුලයේ ඇස් ඉදිරිපිටට එනකොට ඔබ දැන් දෙපැත්තකින් දෙකක් පට යුතුයි. පිදුරු කිමිකල් ටිකක් නිසා හැදුණු කඩදාසියක දිය සායන් වලින් ඇති චිත්‍රයක් නේද තියෙන්නේ කියලා ඔබ මෙනෙහි කරනවා. කඩදාසියට හිත තබපු එක ඔබගේ සිහිය පිළිwidetildeම කය කෙරෙහි වගේ. ඒක ඇති වෙච්ච හැටි බලන එක සතිපට්ඨාන භාවනාව වගේ. පිදුරු කිමිකල් කිමිකල් ටිකක් නිසා දිය සායන් නිසා නේද මේ කඩදාසිය හැදිලා තියෙන්නේ කියලා බලනවා. ඇයි ඔබ ওই බලන ක්‍රමයට නෙමෙයි ආශ්‍රයක්ෂේ වෙන්නේ ඔබට? ඇයි ඔබ එහෙම බලන්නේ? එහෙම බලන්න බැරි වුණොත් ඕක දකිනකොට 5000 කියන වටිනාකම මගේ මනසේ ඇති වෙලා මේ රූපේ 5000ක් වල මාව දුක දෙනක් දෙනව නේද කියන අවබෝධයක් තියෙනවා. මෙහෙම බලනකොට 5000ක් කියන මගේ මනසේ අලුතේ වටිනාකමක් උපදින්නේ නැහැ. උපන්න වටිනාකමක් කියන ටික ටික ගෙවෙනව නේද? නූපන් ආශ්‍රව නූපදින උපන් ආශ්‍රව ගෙවෙනවා කියන අවබෝධයක් ඔබට තියෙනවා. ඒ හිතේ බොහොම බලන්න. එහෙම ඔය කය පැත්තෙන් බැලුවොත්, එහෙම නැත්නම් ඔබ හිත පැත්තෙන් බැලුවොත්, රුපියල් 5000 කියනක සිහි වෙනකොට මේ රුපියල් 5000 කියනක සිහි වුණේ මගේ මනසේ නේද, සිතේ නේද? 5000 කියනක සිතුවිල්ලක් අදහසක් සිතේ පහළ වෙන විතර්ක මාත්‍රයක් නේද කියලා ඔබ බලනවා. ඔය චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට හිත දබල. ඔබ ওই බලන එකට නෙමෙයි ආශ්‍රය වෙන්නේ. ඔබ බලන්නේ ඇයි කියන එකට. මම මෙහෙම බලාගන්න බැරි වුණොත් පිදුරු කිමිකල් ටිකක නිර්මාණය වෙච්ච කඩදාසියක තියෙන තින්ත ටිකකින් හදමු කඩදාසියක් මට වටිනාකමින් පෙන්නලා කඩදාසිය ඉදිරිපිටසම දුක දිනක් දෙයි නේද? ඒ නිසා මම මෙහෙම බලනකොට මගේ මේ වටිනාකම කඩදාසියට රැඳෙන්නේ නැහැ. එතකොට මට කඩදාසියක නම් දුක එන්නේ කියන අවබෝධය නිසා, දුක් නිරෝධිත ඇති අවබෝධය නිසා ඔබ මනස පිළිබඳවක් කියලා මේක හඳුනාගන්නේ. ඔබ රූපේ හඳුනන්නේ වටිනාකමින් යුත් මනසම උපදින්නේ. වටිනාකමින් යුත් මනස හඳුනාගන්නේ භෞතික වස්තු වටිනා කරගන්න. මේ ටික මෙහෙම කරන්නේ ඇයි? ඔබ පංච උපාදානස්කන්ධ මගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධය දුකක් කියලා දකින නිසා. තේරුණාද මම කියපේ? මාව ඒක ওই දර්ශනයටයි භාවනා ගානේ ප්‍රතිපදාවක්. ඒ වගේ හොඳට අහන්න. මේ දර්ශනේ සෙපවින්ම ඔබ දුකින් ඈතර කරනවා. ඔබට තේරෙයි ස්වකාත භගවතා ධම්මෝ කියලා ඔබ කළොත් ඒකයි මම කියන්නේ මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. කඩදාසි කිමිකල් ටිකක් නිසා දිය සායන් මුලින් නිර්මිත කොළයකට මම උපමා කළේ. ඒ වගේ ඔබේ ඇස් ඉදිරිපිටට කනබුන ආහාරයෙන් හැදුණු කෙසුළුන් නේද ධම්මස් ආහාරයට ඇතුළු කුණුක කොටස් ටිකක් මත පිළිතු වර්ණ සටහනක් ඔබේ ඉදිරිපිටට එයි. අර රූපේන කොට 5000 කියන නම වටිනාකමකින් යුක්ත ඔබේ මනස තුල උපදිනා වගේ මේ මගේ දරුවා මගේ පුතා කියලා ඉතාමත් වටිනාකමින් යුක්ත නිමිත්තක් ඔබේ මනස තුල උපදී රූපේ දකින කොට මනස තුල සිහිතේ දරුසෙනෙහස ආදරය කියන හැඟීම් කැටි වෙච්ච තණ්හාව කැටි වෙච්ච නිමිත්ත සතර මහා ධාතු රූපේ කනබුන ආහාරයෙන් හැදුණු ඒ රූපේ දකිනකොට දරුවා කියන ආදරය සෙනෙහස ඇති නිමිත්තක් වෙයි. ඒ රූපයම මගේ ඇස් ඉදිරි පිටටත් වෙන කෙනෙකුගේ ඇස් ඉදිරි පිටටත් දෙන්නට මෙන්න එක විදිහට සමානව පෙනෙනවා. අනිත් කෙනාට ඒ රූපේ මගේ දරුවා කියන ආදරෙන් පෙනෙන්නේ නැත්තම් තෙනීම සමානයි. තෙනීම සමාන උන්ට මගේ දරුවා කියලා ආදරයේ සෙනෙහස කියන ක්‍රම යාට හිතෙන්නේ නැත්තම්. එයාට මට පෙනෙන දෙයකයි. නමුත් දරුවා කියන හැඟීමේ වටිනාකමක් වටිනාකමින් දරුවා කියන හැඟීමක් දෙක් කරන්න බෑ. ගතියේ මගේ හිතේ දෙන්නේ. දරුවා කියලා වටිනාකමින් යුක්ත නිමිත්තටයි බුදුහාමුදුරු තණ්හාව කිව්වේ. තණ්හාව කියනකොට දරුවා කියන කමින් දරුවා කියනකම තණ්හාව දෙක් කරන්න බෑ. ඒ දරුවා කියන වටිනාකම තමයි මගේ උපාදානේ තණ්හා උපාදානේ කියලා කියන්නේ. ඒ මගේ උපාදානේ යම් ස්කන්ධයක් මත පතිත වෙයි නම් මම දරුවා කියන අදහසින් රූපයක් දිහැබලුවොත් ඒ රූපේ මට දැන් පෙනෙන්නේ දරුවා වගේ. දැන් ඒ රූපේ තිරණ බවක් මට දුක, රූපේ ලෙඩ වෙන බවක් දුක, රූපේ නැසෙන බවක් දුක. එයා දන්නවා මගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධය දුක, උපාදාන කන්ද දුක. දරුවා මැරිච්ච හින්දා නෙමෙයි මේ දුක, උපාදානයේ නිසයි දුක, උපාදාන කන්ද දුක. ඒක පෙන්වන්නේ අපිට පෙවුනනේ පංච උපාදාන කන්ද දුක කීපයකේ 5000 වමා වෙන්නේ නේද? 5000 වගේ තමයි මනසේ තියෙන දරුවා කියන අදහස. පිටුරු කිමිකල් වලින් නිර්මිත කඩදාසිය තේරුම් ගන්න කියන්නේ. පිටුරු කිමිකල් වලින් නිර්මිතයි කඩදාසිය. වටිනාකම ලැබුණු 5000 මනසේ. හොඳ අදහසක් වෙනවා බුදුරජාන් වහන්සේ වචන වල අර්ථ තේරුම් ගන්න. උපාදානය කියලා කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ දැඩිව ගන්නවා කියලා. අපි ඉගෙනගෙන තියන්නේ එහෙම. ඒකෙන් මේ තියෙන දේ මම දැඩිව ගන්නවා කියලා. ඒකෙන් අර්ථ පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් උපාදානය කියන එකට නියම ලක්ෂණය මොකක්ද? බුදුරජාන් වහන්සේ කෙලෙස් ටික නම් කරනවා ස්වභාවයෙන්. මෝහ අවිද්‍යා. අවිද්‍යාවේ ලක්ෂණය මොකක්ද? මෝහ ස්වභාවය. ආයෝහන සංඛාර සංස්කාරයන්ගේ ප්‍රධාන ලක්ෂණය රැස් කරවන ගතිය. නිඛාන්ති තණ්හා. තණ්හාවේ ප්‍රධාන ලක්ෂණය මොකද? සතුටු වෙන ගතිය. උපගමන උපාදාන. උපාදානයේ ප්‍රධාන ලක්ෂණය මොකද? උපගමන, එළඹීම. ඔබේ මනසෙන් රූපය කරා ඔබ යම් තැනකට එළඹේ. යම් රූපයකට ඔබ එළඹෙන්නේ උපාදාන වශයෙන් රූපය ගන්න. රූපෙන් රූපය උපාදාන කරගන්නවා කියලා මෙහාට නෙමෙයි. තමන්ගේ මනස පැත්තේ නම් උපාදානිය තියෙන්නේ. ඔබටනේ ඔබනේ උපාදාන වශයෙන් රූපයට එළඹෙන්නේ. කඩදාසිය දකිනකොට 5000 කියන ගතිය ඕගොල්ලන්ගේ මනසෙන් නම් ඇති උනේ. දැන් උපගමන ස්වභාවයයි දෝෂේ. මේ 5000 කියන ගතිය ගතියෙන් නැවත රූපේ පැත්තේ යන එකේ නිදුක නිර්මාණය වෙලා තියෙනවා. රූපය නිසා තමන් තුල ඇති වුණාට කියලා නෑ රූප 5000ක් කියලා. රූපේ දකින්නකොට කෙනා කියලා දෙක එක දේවල් හිතෙන්න පුළුවන්. නමුත් එක එක දේවල් හිතෙන විදිහට රූපේ බලන්න ගත්තාම රූපෙ වෙන්නේ එක එක දේ විදිහට. ඒකයි තියෙන ප්‍රශ්න. මේ සාසනට විලා තින්නේ අද ඒක. ඉතින් මේ රූපේ දකින්නකොට දරුවා කියන අදහස උපාදානේ ඇති වෙන. ඒක කෙලින්ම නෙමෙයි තව වැඩ තියෙනවා. නමුත් කෙටි කරලා ගත්තා. දරුවා කියන අදහස නෙමෙයි ඇති වෙනවා. ඒකට කියනවා මොකද්ද? උපාදාන. ඒ උපාදානය ඔබේ උපාදානය යම් ස්කන්ධයක් මත පතිත කළොත් උපාදාන ඛණ්ඩ දුක්ඛ. උපාදාන ස්කන්ධයේ දුක ඔබේ උපාදාන වශයෙන් ගත්තා වූ ඔබේ උපාදානයේ පතිත වූ ස්කන්ධ ටික දුකයි කියලායි ආර්ය ශ්‍රාවකේ දකින්නේ මිසක මිනිහෙක් ඉන්නවා මරුණට දුකයි, මිනිහා ලෙඩ වුණාම දුකයි, මිනිහා මේ මහලු වෙච්ච නිසා දුකයි, සත්වයා ලෙඩ වෙච්ච මහලු වෙච්ච නිසා දුකයි කියලා නෙමෙයි යා දකින්නේ. උපාදාන ඛණ්ඩ දුක්ඛ. තමන්ගේ උපාදාන යම් රූපයක් මත පතිත වුණොත් ඒ රූපේ සවිඥානික වේවා අවිඥානික වේවා සචේතනික වේවා අචේතනික වේවා දුකේනවා. උපාදාන ඛණ්ඩ දුක්ඛ කිව්වොත් ඒකට සවිඥානික වෙන්න ඕනේ නැහැ. ඔබේ ගෙදර ගහක් හරි තියෙනම් ඔබ කැමති නම් ඒ ගහට ඔබට දුකේනවා. එතකොට ගහ කියන එක කැමැත්තුණු කැමැත්ත කියන එකට ගහිනුත් වෙන කරන්න බෑ. ඔබ ඉස්සරහට එන්නේ සතර මහා ධාතු වර්ණ සටහන. ඒක දකින්න ගහ කියන අදහස එන්නේ. ගහ කියන අදහස ඉන්නේ මේ සතර මහා ධාතු උපාදාන කරලා තියෙන කෙනෙක් දත යුතුයි. අපිට හිතෙන්නේ මෙහෙමනේ, මේ දරුවා ඉන්නවා තණ්හාව අපේ කියලානේ. මේ කොළේ 5000 ඒකට කැමැත්තයි අපේ කියලා නේ හිතෙන්නේ. තේරුණාද? ඒ වැරද්දයි මේක යතහැරෙන්නේ. කුලී පන්දානේ කුලී පිටුරු කිමිකල් වලින් නිර්මාණය වෙච්ච වර්ණ සටහනක් තියෙන කුලී ඇත්ත. 5000යි වටිනා කමයි මානසේ. රූපේ දරුව දරුවට තණ්හව නෙවේ. රූපේ කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටික. ඔය රූපේ දකින කුල දරුවයි දරුවගේ වටිනා කමයි දෙකයි මානසේ. වටිනා කමෙන් දරුවා දරුවගේ වටිනා කමත් වෙන කරන්නේ. ඔබ වටිනාකමක් අවශ්‍ය නැහැ දරුවෝ විතරයි බලන්න ඕනේ. ඔබ දරුවෙක් ඕනේ නැහැ වටිනාකම විතරයි දෙන්න ඕනේ. ඔබට දුක එනවා. තේරෙනවද මං කියන්නේ? ඒ නිසා ඔබ දැන් මෙනෙහි කරනවා, විදර්ශනා කරනවා. උපාදානයේ පතිතිවිච ස්කන්ධය දුක, උපාදාන ඛණ්ඩ දුක්ඛ. සුතෝ තාරේ ශ්‍රාවක මේක හොඳට දකිනවා. ඔබ දැන් ස්කන්ධයන්ගේ උදේවැය දකිනවා. මොකද්ද මේ දුකට හේතුව? රූපේ බලනවා ඔබ. කන බොන ආහාරය නිසා මේ රූපය කියන සතිපට්ඨානේ ඔබ කය කෙරෙහි සිහිය පිහිටුවා ගන්නවා. සතිපට්ඨාන භාවනාව ඔබේ මොකද්ද? කන බොන ආහාරයෙන් සමේ රූපය කියලා ආහාර නැතිනකොට නැති වෙනවා. ඇයි ඔබ මෙහෙම කරන්නේ? සතිපට්ඨාන භාවනිය ගන්න ප්‍රතිපදාව බලන්න. මේ විදිහට බලන් බැරි වෙනකොට මේ මගේ පුතා කියන වටිනාකමින් යුක්ත නිමිත්ත මනසේ ඉපදිලා උපදිනවා. නූපන් නිමිත්ත උපදිනවා. උපන් නිමිත්ත වැඩෙනවා. වැඩුණොත් තියෙන දෝෂේ මොකද්ද? මේ රූපය පුතා දරුවා කියලා පෙන්නලා රූපේ කැඩුණු දින දවසට දරුවා මල දුක ගෙනත් දෙනවා මට නේද කියලා දන්නවා. සතර මහා ධාතු විපරිණාම වෙද්දී දරුවා මල දුක විඳින්න වෙනවා කියලා එයා දන්නවා. ඒ නිසා රූපේ බලන්නේ දරුවා කියන වටිනාකමින් යුක්ත සංයෝජනේ නූපදින්න සහ උපාංගක ගෙවන්න. හිත පැත්තෙන් ඔබ චිත්තානුපස්සන ධම්මානුපස්සන පැත්තෙන් බැලුව දරුවා කියලා සිහි වෙනකොටම මේ දරුවා කියලා සිහි වෙනක සිටුවෙල්ලක් නේ, විතර්කයක් නේ. මනෝ සම්පස්ස නිසා හටගත් එක මනෝ සම්පස්ස නැති වෙනකොට නැති වෙනවනේ කියලා ඔබ හිත විදර්ශනා කරනවා. ඔබට ආශ්‍රය ක්ෂේමනේ විදර්ශනා කරන එකට නෙවෙයි, සමාධියට. සතිපට්ඨාන භාවනා ගම්නේ ප්‍රතිපදාව ගැන කියනවා නේද? මෙහෙම බලන් බැරි වෙන හැම දැනකම කුණුප කොටස් ටිකක් දරුවා කියලා පෙන්නලා තියෙන්නේ. කුණුප කොටස් ටික විපරිණාම වෙන දවසට දරුවා මරන් දුක විඳින්න වෙනවා. ඒකින් වෙන්වීම සඳහා මේක කරන්න කියනවා තියෙන මේ දරුවා කියලා සිහි වෙ මේක මම අල්ලගන්නේ හදාගන්නේ මෙතනින් අල්ලගන්නේ මේ ගතිය බාහිර රූපයක නොපිහිටණ්ඩයි කියන නුවණ ඔබට තියෙන හින්දා ඔබ සිත පැත්තට හිත තබන්නේ ඔබ කය පැත්තට හිත තබන්නේ දරුවා කියන ප්‍රපංච සංඥා තමතුරුම උපදින්නයි ප්‍රපංච සංඥාවට හිත තබන්නේ ආහාරපත්යෙන් හටගත් ස්ථන්ද ටිකට දසනවා ගන්න මේ දෙක දෙපැත්තට තේරුම් ගන්න කියන එක ඒ විදිහට හැම වෙලාවෙම ස්කන්ධ උපාදාන ස්කන්ධ කියන දෙක හොඳට පැහැදිලි කරගන්න සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති චක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති මේ තණ්හාව කොහෙද උපදින්නේ තණ්හාව කොහෙද පවතින්නේ යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාවෙහි උපදිනවා තණ්හාවෙහි පවතිනවා කුමක්ද ලෝකේ ප්‍රිය කුමක්ද ලෝකේ මధుරයි ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි රූප ලෝකේ ප්‍රියයි මధుරයි ආන සම්දේ වගේ ගොඩක් කරු තියෙනවා ඇහැ රූපය දෙක නිසා තණ්හාව ඉපදිලා ඒ ඇහැ රූපය දෙක ඇසුරු කරගෙන තණ්හාව පවතිනවා ඒකට මම මතක් කළේ වියලි දර කැලි දෙකක් නිසා ඇති නැගින්න කින්න උපදපු දර කැලි දෙකම අපව ඇතුළු කරගෙන පවතිනවා දර ගින්නට උපාදානයි ගින්න පවතින්ද දර ටික උපාදානයි දර උපාදාන කරගෙන ගින්න පවතිනවා ගින්නට සාපේක්ෂවයි දර උපාදානීය යන ගණිතය යන්නේ එත් උපජ්ජමන උපජ්ජිත නිවීම නිවිසමන වෙච්චි. දර එහිම ඉපදිලා එහිම පවතින. දර කැලි දෙක නිසාම උපන්න ගින්න ඒ දර කැලි දෙක ඇසුරු කරගන්නවා. දර කැලි දෙක නිසා උපන්න ගින්න දර කැලි දෙක ඇසුරු නොකළොත් මොකද වෙන්නේ? නිවෙන පවතීද? නෑ. දර යම්තාක් ඇද්ද? ඒතා ගින්නදී. ගින්න යම්තාක් තියෙනවා නම් සාක්ෂියක් මොකද්ද? ඒ තරකි දර කැලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න යම් කලක දර කැලි දෙක ඇසුරු නොකළොත් විතරයි නිවෙන්නේ දර කැලි දෙක නිසා හටගත්ත ගින්න මේ වියලි දර කැලි දෙක දිගයි නම් කල්ප ගණන ගින්න තියෙයි නේද කවදාවත් නැති වෙයිද කවදාවත් නැති වෙන්නේ ඒ වගේ හොඳට මතක තබා ගන්න ගින්න කියන්නේ දර කැලි දෙකද දර කැලි දෙක කියන්නේ ගින්නද උපි ඇහැක දර කැලලක් කියලා හිතා ගන්න ඇස් දෙක ඉදිරිපිටට ආපු කඩදාසි පොළේ විදුරු කිමිකල් වලින් හදපු කඩදාසි පොළේ එක දර කැලක් වගේ කියලා හිතා ගන්න. දර කැලි දෙක නිසාම ගින්න උපන්නා වගේ ඇහැ නැමැති රූපේ නැමැති දර කැලි දෙක නිසාම 5000ක් කියන වටිනාකම යුක්ත ගිනි දැල්ල උපන්නේ. ගිනි දැල්ල උපද්දපු දර කැලි දෙකම ගිනි දැල්ල අල්ල ගන්නවා වගේ ඇහැ රූපය දෙක නිසා ඔබේ මනස තුල වටිනාකම ඇති කරපු ගතිය ඒ ගතිය ඇති කරපු ඇහැ රූපෙම බදාගත්තාම ඔබට දැන් රූපේ 5000ක් වගේ පෙනේ ඇහෙන් 5000 දකින්න පුළුවන් වගේ පෙනේ 5000ට රූප ඇති තාක් රූපවලට 5000 ඇති තාක් 5000 වටිනාකම ගින්නගේ సంతානෙන් නිවෙන්නේ 5000ට රූප නැහැ රූප වලට 5000ක් නැති බව ඔබ යම් කලක දැකේ නැත්තම් දර කැලි දෙක නිසා ඇති වෙච්ච ගින්න දර කැලි දෙක මල්ල ගත්තනම් කවදාවත් නිවෙන්නේ නැහැ ඒ ඇහත් සිදුරු කඩදාසි කෙමිකල් වලින් 5000 පොලයක් නෙමෙයි මේ කියන්නේ යථාර්ථයට මේ ආයුතුයි මහ භූත වර්ණ සටහනක් විතර යථාර්ථය සිදුරු කෙලිස කෙමිකල් කඩදාසියෙන් හැදෙන චින්ත ටික එකදර කැලක් ඔබේ ඇහැ එකදර කැලක් නියරදර කැලක නිසා ඔබේ సంతානයේ ඇතිවෙච්ච වටිනාකමින් යුක්ත 5000ට 5000 යුක්ත වටිනාකමටයි ගිනි දැල්ල කියලා මතක් කළේ. ගිනි කැල්ල දර කැලි දෙක නෙවෙයි, දර කැලි ගිනි කැල්ල නෙවෙයි නේද? ඇහත් රූපියත් වටිනාකමින් යුක්ත 5000 ගතිය නෙවෙයි. 5000 ගතිය ඇහත් රූපියත් නෙවෙයි. අපිට කවුරුත් ඔප්පු කළ පෙන්නේ නැහැ. අදර ආණ්ඩු නීතිය දෙමුත් අද ඉඳන් මේ කඩදාසිය වළංගු නැහැ කියලා. එදාට ආයිත් නිකම්ම කඩදාසියක් තමයි. එකකට මනසෙන් ප්‍රඥාප්තියක් මතයි මේ වටිනාකම තියෙන්නේ. ඔය 1970 ගණන් කොහේද කාලෙක ඔය වගේ සල්ලි අවලංගු කරලා තියෙනවනේ. එතකොට වටිනාකම තිබුණා නම් හැමදාම කඩදාසි කාටවත් වටිනාකමයක තිබුණා නම් අවලංගු කළ හැකිද? නේ? ඇහැ එක කඩදාසියක් මම දර කැල්ලා කූපේ කඩර කැල්ලා 5000 කියලා වටිනාකමටයි කාම රාගේ කාම ඡන්දේ කාම ආසාව කාම උපාදානේ කියන නංගුලින් අඳුන ඔක්කොම ගත ටික ඔය හැඟීම් ඔය ගතියටයි දර කැල් දෙක නිසා ඇතිවෙච්ච ගින්න වගේ ඇහැ රූපය දෙක නිසා ඇතිවෙච්ච වටිනාකම ඒ ඇහැ රූපෙම බදාගත්තාම වටිනාකම් 5000 අර රූපේ වගේ මේ ඇහෙන් පංකා දැක්ක හැටි ඔබට 5000 කොලයකුත් 5000 දකින ඇහැකුත් යම්තා කැද්ද ඒතාක් වටිනාකම අඩුවෙන් නෑ මනසේ වටිනාකම යම්තා ඔබේ මනසේ ඇද්ද ඒතාක් ඔබට 5000 රූපෙකුත් 5000 බලන ඇහැකුත් තියෙන්නේ කවදාවත් නෙවෙයි මේ ගින්න නිවන්න නම් ගින්න නිසා තර නිසා ඇවිලෙනවා ගින්න කරන්න දෙයක් නැහැ. හැබැයි යදක්සයි ගිනි දැල්ලට නැවතරයි අල්ල ගන්න දෙන්නේ නැහැ. දර ටික දවදව උපදින ගිනි දැල්ලට නැවත දව කරන්න දෙන්නේ නැහැ. දර ටික පිට දෙන්නේ ගින්න නිවන්න. වගේ. ඇහත් රූපය දෙක නිසා ඔබේ මනසේ උපදින තණ්හාව නැවත ඇහැ රූප දෙක අල්ලා ගන්න නොදෙන එකටයි ඔබ තණ්හාව නැති කරනවා කියලා කියන්නේ. ඒ සඳහා ඔබට සම්මා දිට්ඨි භාවනා කරන ප්‍රතිපදාව තිබුණේ. මොකටද? ඇහැ රූප දෙක පෙන්වන්නේ ඇත්ත. තණ්හාව 5000 යුක්ත තණ්හාව කියන නිමිත්ත නූපදින්නත් උපන්න නිමිත්ත මේ රූපෙට නූපදින්න. 5000 නිමිත්ත පැත්තට හිත තබන්නේ නූපන් නිමිති උපදින්නත් උපන්න නිමිත අර රූපෙට දැස නොගන්න මේ දෙක දෙපැත්තට වෙන් කරන්න. දර ගින්න ඇසුරු කරන්නත් ගින්න තරට ඇසුරු කරන්නත් නොදෙනවා. මෙහෙම කරනකොට ගන්නකොට උපාදාන රහිත වෙනවා. නච්ච කිංච ලෝකේ උපාදිත මේ ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලස් පිළිගිනිනවා යා මේ ආයතන කිසිවක් උපාදාන කරගෙන කවුරුත් නෑ මේ මනස. ඒකට කියනවා මොකද්ද? අනුපාදා පරිනිර්වාණය. අනුපාදා පරිනිර්වාණය. ඔබ උපාදාන සහිතව ඉන්නේ කය උපේදකට හේතු. ඔබ ස්පර්ශ ආයතන 6 වාසය කරනවා කියලා කියන්නේ ආයතන 6 උපාදාන කරගෙන. දර කැරි දෙක නිසා උපදින ගින්න නැවත දර කැරි දෙක දවමින් ඉන්නේ කියන ලක්ෂණය ඔබ ඇහැපැත්තට රූප පැත්තට නැඹුරු වෙලා ඇති. ඔබ කන පැත්තට ශබ්ද පැත්තට නැඹුරු වෙලා නාසය ගන්ධ පැත්තට නැඹුරු වෙලා දිව රස පැත්තට නැඹුරු වෙලා කය පොට්ටබ්බ පැත්තට නැඹුරු වෙලා මනස ධම්මායතන පැත්තට නැඹුරු වෙලා තියෙන තාක් දකින්ද ධර්ම නිසා ආපු ගින්න නැවත තරකොට තවමින් පුතිනවා කියලා. ඒ වගේ ඔබේ ඇහැ කදර කැල්ලා කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේදර් ධම්මස්නාරයට ඇටවිතු වලින් පිරුණු කුණු කොටියක් ඇසුරු කරගෙන තියෙන වර්ණ සතහන එකදර කැල්ලා පොයි දෙන්න නිසා වටිනා කම යුක්ත දරුවා කියන නිමිත්ත ගිනි තැල්ලක් දරුවා කියන හැඟීම වටිනාකම වටිනාකම දරුවා කියන හැඟීම වෙන් කරන්නේ නැහැ. මොකද මේ වටිනාකම දරුවා කියන චේතනා මුල් කරගෙන ඔබ සකස් කරලා තියෙන්නේ. මගේ දරුවා දරුවා කියන මම මේකයි දරුවා පොඩි කාලේ එහෙම ආවනේ මෙහෙමයි මම වඩාගෙන ගියා දරුවා මට මෙහෙම මෙහෙම කළා මා වේවිනවා මේ විදිහට කැවුවා මේ විදිහට මට පිළිගු කළා මේ විදිහේ හුරුතල වෙන දරුවා කතා කරනවා කියලා ගොඩාක් විස්තර ওই දරුවා කියන නිමිත්තට ඔබ හිතේ හිතේ වැදලා තියෙන්නේ. අර රූපේ දකින්නකොට එක් ක්ෂණේ මේ මොලේ ශෛල සක්‍රියයි. මතකේ නෙමෙයි ඒ චිත්තජ සටහන් වේගෙම උකට දෙනවා. චිත්තජ රූප දෙක. එක් ක්ෂණයකින් එක් දසම මාත්‍රය යෝනේ ඔක්කොම විස්තර ටික ෆයිල් ටික උස්සලා දෙනවා. ඔක්කොම ටික. එතකොට තමයි හිතේ මහා සෙනෙහසේ ගතියක් නිර්මාණය වෙන්නේ. ඔබ ඒ ගති ටික රූපේ දකිනකොට මගේ මනස තුළ මේ වගේ ගති ටිකක් නිර්මාණය වුණා සිතුවිලි ටිකක් පහළ වුණා කියලා දන්නේ නැහැ. ඒ වේගෙන් ඒ හිතේ ගති වේගෙන් ඔබ රූපයට බැඳෙනවා. ඔබ හිතාගෙන රූපේ දී ගති ටික ඔක්කොම කියලා. දරකැල දෙක නිසා හටගත්ත ගින්න දරකැල දෙකම බදාගත්තා වගේ ඇහැ රූපයක් දෙක නිසා ඇතිවෙච්ච වටිනාකමින් යුක්ත දරුවා කියන නිමිත්ත අර කන ගුණ ආහාරයකදී සතර මහා ධාතු රූපය අල්ලා බදා ගත්තාම දැන් ඔබට හව මස් දෙන ආහාර පිළින්නේ කබ කඳුළු මල මුත්‍රා හුටු කුණ කෙලවුවා පිළින්නේ දරුව කෙලෙන්නේ ඔබේ උපාදානයේ පත්‍රික ස්කන්ධ ටික දුක ඒ ස්කන්ධය දුක උපාදාන කන්ද දුක දරුවගේ රූපය යම්තාක් ඇද්ද දරුව බලන ඇහැක් ඔබට ඒතාක් ඇද්ද ඒතාක් දරුගින්න ඔබේ సంతානේ නිවෙන්නේ ඔබේ సంతානේ දරුගින්න යම්තාක් ඇද්ද ඊට සාක්ෂියක් ඔබට දරුවෙගේ රූපෙකුත් දරුව බලන ඇහැකුත් තියෙන බවට දරුවගේ රූපෙකුත් දරුව බලන ඇහැකුත් ඔබට යම්තාක් ඇද්ද ඒතාක් ඔබතාව දරු තණ්හාව දරුගින්න තියේ දරු තණ්හව දරු ගින්න යන්තක් సంతානේ තියෙද සාක්ෂි දරුව බලන හැදවගේ රූපයක් තියෙති බව දර කැලි දෙක සාක්ෂි ගින්නට ගින්න සාක්ෂි දර කැලි දෙකට මේ දර කැලි දෙක දිගයි නම් කල්ප ගණන නිවෙන්නේ කල්ප ගණන මේ මනසේ උපදින දරු තණ්හව හැමදාම සසරේ තණ්හව ඇති වෙන ගින්න ඇති වෙන හේතු විච දර කැලි දෙක බදාගත්තා වගේ ඇහත් රූපය දෙක නිසා හටගත් දරු තණ්හාව ඇහැ රූප බදාගෙනම කැවිතුමාන ඒ ඇහැ දිගයි නම් කල්ප ගණනක් ඒ රූපේ දිගයි නම් ඔබට පවතින කල්ප ගණනක් ඔබේ දරුගින්න නිවෙන්නේ ඔබේ දරුගින්න නිවෙන්නේ කවදා හරි යම් කලක ඔබට සනායතන නිරෝධුන ඔබට දරුව බලන හැටි වෙනවා දරුවගේ රූපයක් ඔබට නැති වෙනවා ඔබේ දරුවෙ නිවෙනවා ඒට මෙහා කවදාවත් නිවෙන්නේ නැහැ ඔබේ දුක ඇති වෙච්ච හැටි ඔබ හොඳට තේරුම් ගන්න ඔබේ දුක නිවෙන හැටි ඔබ හොඳට තේරුම් ගන්න එහෙම තේරුම් අරගෙන ඔබ ප්‍රතිපදාව පුරන්න මේ කාරණාව හරියට තේරුම් ගන්න කියන එක මම කියන්නේ මොනෝ හෘදයක් මේ අවබෝධි නැතුව මේ ටික අහගන්න නැතුව අවදාවත් හීනකින්වත් නිවන පිණිස හීනෙන්වත් යන්නේ ඔබ හිත පැත්තේ භාවනා කළත් රූප පැත්තේ භාවනා කළත් නාම පැත්තේ භාවනා කළත් රූප පැත්තේ භාවනා කළත් නාම රූප දෙක භාවනා කළා නිවන් දකින්නේ ආශ්‍රයක් සේවෙන්නේ ආශ්‍රක්ෂේ වෙන නාම රූප දෙකෙන් එකකින්වත් කරන භාවනාව තමයි සම්මාදිට්ඨියට. මේ ලෝකෙට කොච්චර කතා කරුවත් දීර්යගියට වෙන දහන වගේ තමයි. ටිකකින් කියන්නේ උපහාස කියන දේම අවල් දේටත් කියනවා. මට එහෙම මසුරුකමක් නැහැ. නමුත් මම කතා කරන්නේ ලොකු අර්ථයකට හිතන කතාවක්. ඒ බණ අහන කෙනා වචන වලට විතරක් හිත කියලා බැලුවාම හැමතැන ක්‍රම කියන්න වෙන්නේ සම්වාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත කියන වචන ටිකනේ. සමානයි කියන්නේ යමක් ධර්මයක් සමානද අසමානද කියන එක බලන්න වචනේ අර්ථය. වචනේ අතහැරලා අර්ථෙට හිත තබුවොත් විතරයි ඒක වෙන්නේ. ඒකද මගේ දෙයක් නෙමෙයි. මම මේ කියන්නේ ඕගොල්ලන්ට වෙලා තියෙන දේ. ඕගොල්ලන්ට ඕගොල්ලෝ දකින්න උපාදානකන්ද දුක්ක මගේ උපාදානයේ පතිත්‍රිච්ච ස්කන්ධ දුක. ඔයාගේ උපාදානයේ 5000 කියලා අර කඩදාසියට පතිත වුණොත් ඒ කඩදාසිය වුණාසට ඔයාට ඒ කඩදාසිය විච් එකත් ඔයාලා දුක වෙනවා. දුකට හේතුව ඔබේ මනසේ තියෙන වටිනාකම ඒ රූපට ගැලපුණසයි. ඔබට දරුවමල දුක ආවනම් ඔබ දැක්ක යුතු පංච උපාදාන කඳ දුක දරුවා කියන උපාදාන ස්කන්ධය මත පතිත වෙච්ච එකටයි මේ දුක. හොඳ අර්ථයක තියෙන උපාදාන කඳ දුක. ආශ්‍රිතව ප්‍රතඥය දකින්නේ දරුවමල දුක. ශ්‍රුතව තාරි දකසරාවක දකින්න මොකද්ද? උපාදාන කඳ දුක. එයා උපාදානය කියන වචනේ භාවිතා කළේ දරුවා කියන හැඟීමට. තණ්හාව හේතුණු දරුවා කියන නමිත් නිමිත්තටයි උපාදානය කියන්නේ එක අත්වාද උපාදානය. රූපං අත්තුතෝ සමුනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකින්න කමට රූපවන්තං අත්තං රූපවත්තු ආත්මයක් දකින්න කමට අත්ත නීවා රූපං ආත්මයට හිත වූ රූපයක් දකින්න එකට රූපස්මින් අත්තං අත්තං රූපේ ඇතුළත ආත්මයක් දකින්නවා කියලා තේරෙන ගතියට උපාදානය කියලා කිව්වේ. ඒ රූපයේ කෙනෙක් කියලා දකින්නකම අලුත් වැඩියා කළ දරුවා කියලා. ඒ දරුවා මෙහෙමයි මෙහෙමයි කියලා ඒ ආයෝහන ලක්ෂණය මේ උපාදාන කියන ගතිය ඕගොල්ලෝ පුරෝලා මාළු මිරිස් කරලා පළලා උම්බලකට එක සම්බෝල දාලා හොඳට අල දාලා පුරෝලා බෙදලා හදන්න. ඒ වගේ උපාදාන කියන ගතිය හොඳට ටෙම්පරරි කරලා පුරෝලා හදලා තියෙන්නේ මේ හිතේ දරුවා කියලා. රූපම අත්තුතෝ සමුනුපස්සති රූපය ආත්ම වශයෙන් දකින ගතිය යෝගලු තෙම්පරාදු කළ බෙදලා සකස් කළ රසකාරක පුරෝල හදලා තියෙන මේ දරුවා කියලා. ඒ දරුවා කියලා හදපු නිමිත්ත මේ තෙලේ බහලා තියෙන්නේ. මේ ස්පන්ද ටිකේ බහලා තියෙන්නේ. හොඳට රසට සුවඳට හිතෙන විදිහට දරුවා දිහා බලලා සතුටු වෙන්න පුළුවන් විදිහට දරුවෙක් හදාගෙන සතුටු වෙන විදිහට හදලා තියෙන්නේ. උපාදාන කන්ද දුක්ඛ එයා දන්නවා. එතකොට සුතවතරේ ශ්‍රාවක හොඳට උපාදානයේ අර්ථය ඉගෙනගෙන තියෙනවා. උපාදානය කියන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් වේදෙහි උපාදානය. පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි නැමී පවතින ගතිය තමයි උපාදානය කියන්නේ. උපගමන ස්වභාවයයි උපාදානය. තේමද කියුවේ ඒක හවස කියලා දෙන්නේ නැහැ සමාධිය. ආ හවස කියලා දෙන්නේ සම්පූර්ණ ප්‍රතිපදාව. එතකොට අනිවාර්යමයි මේ ටිකයි හදවත. ඒ සතිපට්ඨානෙට හවස කියලා දෙන ටිකට නෙමෙයි. මේ ටික නොදැන ඒ ටික මරණ පුරාවටම කල්පේ පුරාවටම කෙරුවා තාස්ත්‍රයක්ෂය වෙන්නේ නැහැ. නාම ධර්ම භවනා කෙරුවා රූප ධර්ම භවනා කෙරුවා නාම රූප දෙකම භවනා කෙරුවා තාස්ත්‍රයක්ෂය වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මේ සම්මාදිට්ඨියෙන් යුක්ත සංකප්ප වාචකම්මත ආජීව කියන මේ අංගටකින් යුක්ත මාර්ගය. සතිපට්ඨාන කියන්නේ මග්ගංග මග්ගංග පරියාපන්න මාර්ග අංග 90 ගිය ධර්මයක් මිසක මාර්ගය නෙවෙයි. තව උපමාවක් කිව්වොත් මම ඔබ චිත්‍රපට බලලා ඇති, ටීවී බලලා ඇති, සිනමා ශාලාවල් වලට ගිහිලා දර්ශන තිරය පතිත වෙන රූප දැකලා ඇති. ලෝකේ කියලා කියන්නේ තිරේ ඇතුළේ තියෙන රූපත් ඇත්ත කරගෙන ඒ රූප දිහා බලාගෙන සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින ලෝකේ මානසික මට්ටමটায় ලෝකේ කියන්නේ. ටීවී එකේ තියෙන චිත්‍රපටිය කතාවත් ඇත්ත වෙලා මිනිස්සු මැරිච්ච දුකට අඬන, මිනිස්සු ලෙඩ වෙච්ච දුකට අඬන, මිනිස්සු මහලු වෙච්ච දුකට අඬන මනසට ලෝකේ කියලා කිව්වේ. හොඳට බලන්න. සුදු රෙද්ද කෙරපු දර්ශන තිරේතිය තිරේ ඇතුළේ සුදු රෙද්ද ඇතුළේ පතිත වෙන ඡායාවද ඇත්ත කරගෙන මිනිස්සු ලෙඩ වෙච්ච, මිනිස්සු මහලු වෙච්ච, මිනිස්සු මැරිච්ච මට්ටමක දුක් විඳින මට්ටමටයි ලෝකේ කියලා කිව්වේ. ඒ දුකටයි දුක්ඛය අඥානං කිව්වේ. ඒ දුක ඇති වෙන හේතුවටයි දුක්ඛ සමුදය අඥානං කිව්වේ. ඒ දුක් නැතිවීම දකින ක්‍රමයටයි නිරෝධය අඥානං කිව්වේ. ඒ දුක් නැති කරන ප්‍රතිපදාව කියට නැහැ. දුක නැති කරන ක්‍රමයක් නැහැ. ඔය රූප ටික පවත්තන්න එහෙම නොකර ඉන්න තියනවා කියන තැනකින් විතරයි තියෙන්නේ. ඒ වගේ ලෝකයකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සම්මාදිට්ඨි දේශනා කළේ මොකද්ද? ඇස් ඉදිරියේ පිටත් පහළ වෙන රූපේ හොඳට ඉස්සෙල්ලා හිත තබන්න කිව්වා සම්මාදිට්ඨි. පිදුරු කිමිකල් කඩදාසියෙන් යුක්ත කඩදාසිය පෙන්නවා වගේ, කුණු පොකටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු ටික පෙන්නවා වගේ, ස්ක්‍රීන් එක වීදුරු විදුරු නිහතත්තේ වයර් කැලි කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් රෙසිස්ටර් කියලා තියෙයි. චුද්ධ තරංග ටිකක් ඒ ආලෝක ධාරාවක ඩොට් ටිකකුයි මත පතිත වෙච්ච රූපයක් තියෙයි. තිරේ නම් කපු හරි මොන හරි රෙදි කෑල්ලක් තියෙන්නේ. රෙදි කෑල්ල මත පතිත වෙච්ච ඡායාවක් තියෙන්නේ. තිරේ කවුරුත් නැහැ. ස්කන්ධ පුද්ගලිය නැහැ. එතන දරුවේ පුද්ගලයේ කින්ව තණ්හාව ඇති වෙනව නෙවෙයි. හොඳට බලන්න. රූපේ දකින්නකොට තමන්තුල රූපං අත්තතෝ සමුනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකින්න කෙලෙසි ඇති වෙනකොට ඒක පුරවලා තියෙන්නේ දරුවා කියන අදහසින් නම්. ඒ රූපේ දකින්නකොට දරුවා පුද්ගලයේ සත්වයක් කියන හැඟීම එයි. තමන්තුල ඇති වෙච්ච සත්ව පුද්ගල හැඟීමෙන් යුක්ත උපාදානයේ නැවත අර රූපේ මත පතිත කළොත් උපාදාන කන්ද දුක්. තමන්ගේ උපාදානයේ පතිත විති ස්කන්ධ දුක බලන්න. උපාදානයේ යම් රූපයක පතිත වුණොත් උපාදාන කන්ද දුක්ක උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධයේ දුක කියන එකට සාත්‍ය ටීවී එකේ තියෙන රූපෙත් උඹට දුක දෙනවා. දර්ශන තිරය ඇතුළේ තියෙන රූපෙත් උඹට දුක දෙනවා. එතකොට එතන මිනිහෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරිච්ච හින්දා නෙමෙයි. ඔබ දකිනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ උපාදාන කන්ද දුක, උපාදානයේ පතිත වූ ස්කන්ධය ටික දුක. ඔබේ ඇහැ එකදර කැලලක් වගේ චිත්‍රපටී ටීවී එකේ දර්ශන තිරේ තියෙන රූපේ එකදර කැලලක් වගේ. ඒ දෙන නිසා සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියන හැඟීමක් උපාදාන ගතියක් පුද්ගලයේ පෙනෙන ගතියක් වෙයි නම් ඒක ගිනි දල්ල වගේ ඒක ඔබේ මනසේ හටගන්නේ. දර කැර දෙක නිසා හටගත්ත ගින්න දර කැර දෙක බදාගත්ත වගේ ඇහැත් රූපයක් දෙක නිසා ඔබ තුළ ඇති වෙච්ච පුද්ගල හැඟීම ඒ ඇහැ රූප දෙකම බදාගත්තු ඔබට ටීවී එකේ පුද්ගලයෙක් ඉන්නවා වගේ තියෙන ටීවී එක ඇතුලේ ඒ පුද්ගලයා බලන ඇහැපොකට තියෙන ඔබට ටීවී එක ඇතුලේ පුද්ගලයෙක් ඇදිතා පුද්ගලය වල නැහැ. ඔබට ඇති තා පුද්ගලයෙක් නිසා එන දුක ඔබට නිවෙන්නේ නැහැ. පුද්ගලයෙක් නිසා දුක් වෙන්න පුළුවන්කම ඔබේ මනස තුල නැත්තම් ඒ තාක් පුද්ගලයේ රූපෙක පුද්ගලික බල නැහැකුත් ඇති. පුද්ගලික බල නැහැකුත් පුද්ගලික බල රූපෙකුත් තිබුණොත් ඒ තාක් පුද්ගලයෙක් නිසා උතන දුක ඔබ ගාව ඇති. ගින්න ඇද්ද දර ඒ තාක් කැටි දර ඇද්ද යම් තාක් ඒ තාක් ගින්න ඇති. ඒ පුද්ගලයා දකින්න ඇහැ ඔබට දිගයි නම් කල්ප ගණනක්. ඒ පුද්ගලයාගේ රූපය දිගයි නම් කල්ප ගණනක්. පුද්ගලයෙක් නිසා එන දුක කිවෙන්නේ අනන්ත සංසාරෙත් ඔබට ඇහැ උරුම වෙච්ච නිසා දුක මේ තියෙන්නේ. ඔබට රූපෝර්ණ වෙච්ච නිසා මේ දුක තියෙන්නේ. හේතුකෙන් මිදෙන පිරිසිදු නිර්මල මාවත මගේ බුදුහාමුදුරු මෙච්චර පැහැදිලි කරලා දෙද්දී ඒක උඩ පය ගහගෙන ඒක දෙපයින් පාවගෙන විමුක්තිය කොහෙන්ද ගෙන මට දුකයි කනගාටුයි. ඒකයි මම මේ ලෝකෙට කියන්නේ. ඕගොල්ලෝ කවුරු මොනවා කිව්වත් මොන විදිහට දැක්කත් මට කමක් නැහැ. නමුත් මේ ක්‍රමයෙන් තොරව කවුරුවත් මිදෙන්නේ නැහැ. සහේතුකව ඔබ ඔබල කෙරෙහි දකින්න. ඔබට ඇයි දරුගින්න නිවෙන්නේ නැත්තේ? ඔබ බෞද්ධ, ඔබ බණ අහනවා, ඔබ මෙච්චර කල් භාවනා කරනවා. ඔබේ දරුවා මැරුණොත් අඳන්න වෙන හේතුව හෙළිලව තියෙද කියලා බලන්න ඔබ. ඔබ ගැන අහලා ඔබට එයින් විදෙන අවබෝධයක් ඔබට ලැබිලා තියෙද කියලා බලන්න. ඉතින් බලක් තියෙනවද? වැඩක් තියෙද? ඔබ මරණින් පස්සේ විමුක්තියක් නම් බලාපොරොත්තු වෙන්නේ මේ ශාසනයට කියන්නේපා සම්දිත්තික යකල්කයි ඊපස්සේ ගයි කියලා. මේ ශාසනයෙන් බැහැර මරණින් පස්සේ විමුක්තියක් ගැන පෙන්වන මනසත් දැන් දුක් විඳලා විඳලා මරණින් පස්සේ දුකෙ මිදීමක් පෙන්වන නිවනත් අතර වෙනසක් නැහැ. ඔබ බලන්න ඔබට ගෙවල් දුරව රන් රෙදි මුතු මැණික් තියෙනවා. ඔබ බණ අහනවා, බණ ඇහුවා, භාවනා කළා, වටිනාකම 16ක් මයක්වත් හෙදිලා තියෙනවද කියලා, වටිනාකම දවසින් දවස දෙවිලද කියලා, අඩු වෙනවද කියලා හිතක ඔබ ඔබම නෙමෙයිද කියලා බලන්න. ඔබට ඒ වටිනාකම ලෝකෙට දෙන්න කතා කළ හැකි. නමුත් ඔබ ඔබේ හදවතේ මනින්ද, ඔබේ හදවතේ වටිනාකම අඩු වෙනවද කියලා, මේ ගෙවිලද කියලා මම හිතන්නේ. මේ එහෙම නොහිතන එකක් සාක්ෂි දරන ධර්මයේ ධර්මයේ කැඩපතක් දෙලිය හැකි. ඔබ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නොදැන භාවනාවක් කළා නම් ඒක මේ ශාසනයට අයිති භාවනාවක් වෙන්නේ නැහැ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙන්නේ නැහැ. ඔබ නාම ධර්ම දන්නවා ඇති, විදර්ශනා කරනවා ඇති, ඔබ රූපය දන්නවා ඇති, විදර්ශනා කරනවා ඇති, ඔබ උදේවේ බලනවා ඇති මොනවා හරි එකක. ඒක මොකටද කියලා ඔබ දන්නේ. ඔබ බෞද්ධ ප්‍රතිපදාවක් අයිති කෙනෙක් නෙමෙයි. නාමක බෞද්ධ වෙන්න පුළුවන්. ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගේ දන්නේ නැත්තම් ඔබේ උපාදානීය පතිත වෙච්ච ස්කන්ධ ටික දුකක් කියනක ඔබට පෙනිලා නැත්තම්, ඒකට හේතු ඔබේ උපාදානීය කියපු එක කියලා ඔබ දැකලා නැත්තම්, මගේ උපාදානීය ස්කන්ධ මත පතිත නොකොලොත් විතරයි දුකෙන් මිදෙන්න පුළුවන් කියන එක පැහැදිලි වුණේ නැත්තම්, ඒ සඳහා ස්කන්ධයෙන් උපාදානියත් උපාදානයෙන් ස්කන්ධයත් වෙන් කරන ප්‍රයෝගයක් මා කටයුතුයි කියන අවබෝධය ඔබට ඇවිල්ලා නැත්තම් ඔබ මා චතුරාර්ය සත්‍ය දන්නේ. ඔබ ස්කන්ධයෙන් උපාදානයත් උපාදානයත් ස්කන්ධයෙන් වෙන් කරන ප්‍රයෝගය දන්නා දක්නා කම තිබුණොත් එකල්ලි ඔබට ත්‍රි ශික්ෂා උපදී. සීලයක පිටලා සමාධි වඩමින් මේ ප්‍රයෝගයේ හිටින්න. ඒ ත්‍රි ශික්ෂා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රමුඛ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රි ශික්ෂා වනේ. ඒ ත්‍රි ශික්ෂා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කෙනා. එහෙම නැතුව දරුවා මැරුණා, අම්මා තාත්තා මැරුණාම දුක එන්නේ. දරුවා අම්මා තාත්තා නොමැරුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. අම්මා තාත්තා දරුවා නොමැරෙන විදිහට ජීවත් කරගත යුතුයි කියන තැනක දර්ශනය තියාගෙන ඔබ රූප විදර්ශනා කෙරුවා, නාම ධර්ම විදර්ශනා කෙරුවා, නාම රූප දෙකම විදර්ශනා කෙරුවා, ඔහොම නෙමෙයි ඔයිට වඩා ක්‍රම තියෙනවා හොයා කෙරුවා ආශ්‍රයක් වෙන්නේ. අගේ කිරි දෙව්වට කිරි එන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළානේ භූමිජ සූත්‍රයේ. අගේ කිරි නැති නිසා ගුරුලෙන් කිරි දෙව්වොත් කිරි ලැබෙන බව දේශනා කළානේ බුදුරජාණන් වහන්සේ. කිරි එන නිසා ඔබම දන්නේ නැත්තම් ඔබේ ඇස් දෙක ගැන තව කාගවත් ඥාන දර්ශනයට ඔබේ දුක ගෙවෙන්නේ. ඔබ යම් කලක තේරුණොත් දුක උපද්දවාගෙනයි දුක් විඳලා තියෙන්නේ. දුකට හේතු උපද්දවාගත්ත එක නූපදවාගත්තු දුකෙ මිදෙන්න පුළුවන්. මෙහෙම කරන දුක නූපදිනවා. කියන කාරණා පැහැදිලි වුණොත් විතරයි ඔබට මිදෙන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. තව කෙනෙක්ගේ අවබෝධයෙන් අපි මිදෙන්න අපි මේ සසරෙන් මිදලා කල්ප ගණන් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්න විතරයි වෙන්නේ අපි මිදෙලා. නමුත් මම නම් දුක ඇති කරගන්නේ. ඒ වගේ අභිධර්මය කියලා කියන්නේ ඔබට දරුවා පෙවුණු, ඔබට 5000ක් පෙවුණු ටීවී එක ඇතුළේ මිනිස්සු පෙවුණු තැනක ඔබ නොදැක්ක, ඔබ නොදන්න, ඔබට නොතේරෙන රූපේ ඇත්ත තනියම බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා. මහ භූත සහ උපාදාය වර්ණ සටහන. ඒක දකින්න කොටයි ශක්තිය ඇති උනේ. එහෙනම් ඒක සජීවී කරපු කෙලෙසේ නේද මෙතන තියෙන වැරද්ද? රූපේ අනාත්මය තේරුනහම ආත්ම සංඥාවේ දෝෂේ. ආත්ම සංඥාවෙන් අනාත්ම රූපේ දිහා බැලුවහම රූපේ ආත්ම විදියටයි පෙනෙන්නේ. එතකොට දුක එන්නේ. දුකට හේතුව රූපේ ආත්ම වශයෙන් දකින්නකම. ආත්ම වශයෙන් දකින රූපේ දුක. දුකට හේතුව රූපේ ආත්ම වශයෙන් දකින හේතුව ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය නැති වුණොත් දුක නිරුද්ධ වෙනවා. ඒ නිසා රූපය අනාත්මයි අවබෝධ කර යුතුයි කියලා නුවණක් ආවා. ඒ දැකපු දර්ශනය අභිධර්මයෙන් තියෙනවා. මම අද මේ ටික කියන්නේ ඒ අවබෝධයෙන් ද. ඕගොල්ලෝ උන්නේ මේ බණ ටික අහනවනම් ඕගොල්ලෝ අභිධර්මය බලන්න ඕනේ නැහැ. අහන්න ඕනේ නැහැ. ධර්ම විනය විතරක් ඇති. හැබැයි මේ විදිහට අර්ථය පැහැදිලි කරලා දෙන්න කිසි කලක කවුරුවත් සමත් වෙන්නේ නැහැ. අභිධර්ම ඉගෙන ගත්තේ නැති කෙනෙක්. හොර කරන ක්‍රමයට නෙමෙයි. බොරුවට චිත්ත වීති කියා එක එක දේවල් කර කර ඉන්න දඟලන දඟලන්නට නෙමෙයි. බුදුහාමුදුරු පෙන්නලා දෙන විදිහට. එතකොට ඒ විදිහට ප්‍රතිපදාව යටගිය යුගයක අභිධර්මයෙන් තමයි ප්‍රතිපදාව මතු කරලා දෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ දේශනාව අහන ඔක්කොම අහන පරසය තුල ඉබේම අභිධර්මයේ ගණිත වෙච්ච යථාර්ථයේ ගණිත වෙච්ච දේශනාව තියෙනවා. අභිධර්මයේ කියලා එකක් ඕනේ නැහැ කියන දා. ධර්ම විනය විතර. මේක හැදලි කරන්න මෙච්චර කාලයක් මේ 5000ක් කියලා පෙනෙන තැනක තියෙන කඩදාසි කිමිකල් කියලා මේ පෙන්වන්නේ මොකද්ද? අභිධර්මයේ ධම්මසංගිති තියෙන රූපේ. රූපඛණ්ඩ ඉගෙන ගත්ත එකේ තියෙන අවබෝධය මේ පෙන්වන්නේ. තියෙන හයිය. ඇස් ඉදිරි පිටේ එන රූපේ අනාත්මයි ආත්ම නෙමෙයි කියලා පෙන්වන්න තියෙන හයිය. අභිධර්මයේ රූපඛණ්ඩ ඉගෙන ගත්ත එකේ හයිය තියෙන්නේ. ඊට පස්සේ මේ බණ අහලා කාලයක් මේ බණ ටික කියලා පැවිදලා ඒක නැතිවිලා ගිය දවසක ආයත් රූපේ අද අපිට පේනා වගේ මිනිස්සුමයි පුද්ගලයෙක්මයි කියන දැනගීම තමයි ලෝකේ පවතින්නේ. ඔහොම පුද්ගලයෙක් පේන දැනගත්ත තියෙන ඕකන මේ ඇත්ත කියලා පෙන්වන්න නම් ආයත් අභිධර්මයක හිත තියලා මේ පැත්තේ ඇත්ත දැකපු කෙනෙක්ම වෙන්න ඕනේ. ඉතින් ඒක ආයත් කවදාහරි මතු කරගන්න තියන්නේ අභිධර්මය. අභිධර්මයේ ඔක්කොම ඕනේ නැහැ. හැබැයි මාර්ගඵල මට්ටමේ ප්‍රතිපත්ති ශාසනය උපදවා ගන්න අනිවාර්යම අභිධර්මය අවශ්‍යයි. අභිධර්මයේ කියන ටික ගැන පිළිගන්නේ නැත්නම් සම්මාදිටිය උණුසුමවත් නැහැ කියලා හිතන එක තමයි ඉතන. මොන විදි වචන ටිකක් කතා කරන්නේ. විශේෂයෙන්ම මේ කතා කරන දර්ශනය බුදුහාමුදුරගේ දර්ශනයක් නෙවෙයි. තව භික්ෂුන් වහන්සේ නමකගේ එකක් නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ලෝකියක්ත. තථාගතෝ තං අභිසම්බුජ්ජති. අභිසම්බුජ්ජිත්වා දේසේති පකාතේති විවටේති විපුජති උත්ථානිකාං අප්පකතරති. තථාගතයන් වහන්සේ ඒ ලෝකයට අවබෝධ කරගත්තා. අවබෝධ කරගන්න ලෝකයට දේශනා කළා, ප්‍රකාශ කළා, විවෘත කෙරුවා, නුගඹුරු කෙරුවා, දෙකුවා. එච්චරයි දෙනස. ඕගොල්ලන්ගේ ජීවිතේ නැත්. ඉතින් මෙන්න මේ කියපු ටික තමයි මොකද්ද? සතිපට්ඨාන භාවනා කාමිනී ප්‍රතිපදාව සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියනකොට කෙටි කළ කැටි කළ ගත්තොත් සුතවතාරී ශ්‍රාවකේ දකින්නේ මොකද්ද? උපාදාන ඛණ්ඩ දුක්ඛ. එතකොට හොඳ අර්ථයක් දකින්න. බාහිර තින උපාදාන ස්කන්ධ දකින්න එපා. කෙනා කෙනා දකින්න. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච සියලු ස්කන්ධ දුක. කාම වශයෙන් වේවා, අත්වාද වශයෙන් වේවා, ditthi වශයෙන් වේවා, සීලපත වශයෙන් වේවා. යම් වස්තුවක් මත තමන්ගේ උපාදානයේ පතිත වුණොත් හැම ඒ ස්කන්ධයක්ම දුකමයි. දුකට හේතු උපාදානයි. උපාදානේ නැති වුණු දුක නැති වෙනවා. ඒ නිසා ස්කන්ධ උපාදානේ නොත් උපාදානේ ස්කන්ධේ නොත් එක් පිට නොදී වෙන් කොට යුතු මේකයි උපාය සම්මාදිට්ඨි. උපමාව අරක පහස නිසා 5000 ගන්න 5000 නෙමෙයි කඩදාසිය කිමිකල් ටික කඩදාසිය ස්කන්ධ 5000 කියන ප්‍රඥප්ති එක්ක වටිනාකම උපාදානේ තමන්ගේ හිතනගේ තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ උපාදාන ඛණ්ඩ දුක කියනකොට 5000 කුලේ දුක. දැන් 5000 කියන ගතිය තමන්ගේ මනසේ වටිනාකම මනසේ. ඒක රූපේ දකින්නකොට මෙබඳු ගතියක් තමන් තුළ උපන්නා කියලා නොදකින්නකමටයි ආශෘතවත් කියලා කිව්වේ. එහෙම නොදන්නා ලෝකයා උපගමනං උපාදානං නැවත රූපේ වෙත එළඹෙනවා. පව් මේ ගතියෙන් එයා දකින්නේ මොකද්ද? අර රූපේ 5000 වටිනාකම වටිනවා ඒ රූපේ. තමන් උපාදානයේ පතිත වෙච්ච කඩදාසි තින්ත ටිකක් තියෙන කොලේට තමයි 5000. 5000 කොලේ දුකක්. ඉරුණක් දුකේනවා, වීර්යකාවක් දුකේනවා, මීයකාවක් දුකේනවා, හොරුගත්තක් දුකේනවා, පිච්චුණක් දුකේනවා, දියුණක් දුක වෙනවා, මොනවා හරි තියක් දුක තිබුණක් දුකේනවා, බැරි විලා එක අතේ තියාගෙන හිටි එකට මුකුත් නැහැ, තමන්ට කරෙන් දුකන් දුකේනවා. 5000 නෙමෙයි දුක. දුකයි දුකට හේතුව මොකද්ද? කොලේ වටිනාකමක් කරපු 5000 නිමෙත්ත උපාදානය. කොලේ 5000 කරන වටිනාකමෙන් යුක්ත ගතිය වටිනාකම මනසදී වුණොත් කොලේ ඉරුණක් දුක නැහැ, කැඩුණක් දුක නැහැ, පිච්චුණක් දුක නැහැ, දියුණක් දුක නැහැ, අතේ තිබුණක් දුක නැහැ, නොතිබුණක් දුක නැහැ. ඒ නිසා වටිනාකම කොලේනුත් කොලෙන් වටිනාකමත් වෙන් කළ යුතුයි. උපාය මාර්ගය තේරවද? එදා ඉදර සීලයක පිළිපලා විදර්ශනා කියලා කියන්නේ භවනා කියලා කියන්නේ. කොලේට වටිනාකම දෙන්නේ නැති වෙන වටිනාම කොලේට දෙන්නේ නැති වෙන්න දෙක වෙන් කරන්න උත්සාහවත් වෙන එකට. ඒ වගේ 5000 කොලේ වගේ තමයි කන බොන ආහාරෙන් හැදෙන පොණු කොටස් ටිකෙන් යුක්ත තමන්ගේ බාහිර ශරීරය 5000කින් යුක්ත වටිනාකම වගේ තමයි දරුවා නැත්නම් මම අම්මා තාත්තා කියන නිමිති බඳපු ගති ටික. කඩදාසියට 5000 ගතිය බඳහම කඩදාසිය 5000 වුණා වගේ රූපෙට දරුවා, රූපෙට අම්මා, රූපෙට මම කියන වටිනාකමින් යුක්ත මනසේ උපාදාන නැත නිමිති ටික යෙදුනහම රූපේ දරුවා, රූපේ මම, රූපේ අම්මා තාත්තා වුණොත් උකට ඒ දරුවගේ රූපේ, අම්මගේ රූපේ, තාත්තගේ රූපේ, මගේ රූපේ කැඩුනත් දුක, විඳුනත් දුක, දිරුවත් දුක, මැකුණත් දුක, නැසුණත් දුක. ඒ ටික තියාගෙන ඉද්දි තමන්ට වෙන් වෙන්න උනන් දුක. තිබුණා දුකම තිබුණා දුක. දුක උපාදාන ඛණ්ඩ දුක. උපාදානයේ පතිත වෙච්ච ඛණ්ඩ දුක. දුකට හේතුව උපාදානය. අම්මා තාත්තා දුව පුතා මම කියන තණ්හාව වටනාකම් කවුරු නිමිත්ත. උපාදාන නිරෝධ තණ්හා නිරෝධ දුක්ඛ නිරෝධ තණ්හාව නැතිම දුක් නැති වෙනවා. මේ වටනාකම යුක්ත නිමිත්ත ස්කන්ධ මත බැහැරුවේ නැත්තම් පංච උපාදාන ඛණ්ඩ දුක් නිදෙනවා. උපාය ස්කන්ධ ටික උපාදානය පතිත නොවෙන්නත් උපාදානය ස්කන්ධ ටිකට පතිත නොවෙන්නත් වෙන කටයුතුයි. ඒ නිසා කය කෙරෙහි සිය පිටවාගෙන කයේ ඇත්ත බලන උපාදානය ඇති නොවී පතිත නොවෙන්න උපාදානයට හිත තබලා මෙනෙහි කරනවා කය කෙරෙහි පතිත නොවෙන්න උපාය. ඒ අවබෝධයටයි සතර සතිපට්ඨාන වඩන හයියකට එන්නේ. කය කෙරෙහි සිය තබාගෙන මෙනෙහි කරන්ද එහෙම හිත තබාගෙන මෙනෙහි කරන්නේ ඇයි කියන උත්තරේ තියෙනවා මේකේ. මේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියට උකට ආශ්‍රය කරගන්නේ මිසක කය කෙරෙහි හිත තබාගෙන කරන වීර්යයට නෙවෙයි. ඒ වීර්ය කය කෙරෙහි හිත තබාගෙන මේ වීර්යයකට යුක්ති ඇයි කියන මේ අවබෝධයට ආශ්‍රය වෙන්නේ. ඒ හින්දා ඒ අවබෝධයටයි සතිපට්ඨානද භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඕකටමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා දුන්නා. සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨානත් කියලා දෙනවා. ඒකෙද විශාල වෙනසක් තියෙනවා. තව උගල දන්නා ශේෂ්ත්‍රයට වඩා ඒක ලොකු වෙනසක් තමයි තියෙනවා. උපරිමයෙන්ම අසනේ පොම කලන කමෙන් දවස පුරාවට මට කරන්න පුළුවන් ටික මම කියලා දෙනවා. මේ වටාපත මම එහෙම පෙන්නුවොත් මම පෙන්නුවට වැඩක් නැහැ. ඕගොල්ලෝ පිටියේ පැත්ත හෝ අහක බලාගෙන හිටියොත් පේන්නේ නැහැ. ඕගොල්ලෝ හොඳට බලාගෙන ඉන්නවා. නමුත් මම වටාපත පෙන්නුවේ නැත්ත. ඒක මමත් වටාපත පෙන්නන ඕගොල්ලෝ බලාගෙන හිටියේ. හොඳ උමනාවෙන් ඕගොල්ලෝ බණ ඇහුවා. දුක් නිවන මාවතකේ දේශනාව තුල නැත්තම් ඒක ඕගොල්ලන්ට චතුරාර්ය අවබෝධ වෙන්නේ නැහැ. දේශනා කරන දේශකයන් වහන්සේ මොනතරම් උමනාවෙන් කරුණාවෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරන්න හැදුවත් ඕගොල්ලෝ ඉදියා බලන්නේ නැත්තම් අහන්නේ නැත්තම් ඒක ඕගොල්ලන්ට පේන්නේ නැහැ. දේශනාවත් මනාමයි ශ්‍රවණියත් මනාමයි. උනොත් ඒ කාන්තයෙන් මේ ධර්ම අවබෝධ වෙනවා. ඒවා හොඳට මතක තබාගෙන දැන් හැමදෙනාම ගිහිල්ලා ධාන්‍ය වළඳලා එක එකම ආර්ථික වගේ නම් අමුලාවක් කරන මට ටිකක් තමයි මහවස භාවනා කරන්න හැටි සතිපට්ඨානේ වඩන හැටි කියලා කියනවා. හොඳයි කියලා.